කොම බුදු දහම මතු කරගලා අර්ථය දෙන්නන්නේ කොහොමද කියන එක උසාවත් වෙනවා. මොකද මම හිතනවා කෙනා කෙනා පුද්ගල භාවයෙන් හිතලා මොන හරි දෙයක් කියන්න පුළුවන්. නමුත් ඒක දහම නොවුනොත් කියන කෙනා යහන කෙනා දෙන්නම සසර දුකෙන් මිදෙන්නේ නැහැ. වරුවට කාරණාත් එක දෙනක් විතරයි වෙන්නේ. කියන එක අනික අපිට මොන හරි දෙයක් කරන්නවත් නැත්නම් කාලේ ගිවා ගන්න විදියක් නැති හින්දවත් කරනවා නෙමෙයි අපි. නේද? ඒ නිසා අපි ගොඩක් අවශ්‍ය දේ මොකක්ද කියලා කවුරුත්. ඉතින් ඒ නිසා අවශ්‍යම දේ මොකක්ද කියන එක අපි ඉස්සර තේරුම් කරගන්න ඕනේ. විශේෂ දේ මොන හරි දෙයක් කරන්න කියලා කරන්න මොකක්ද කියන එක අපි තේරුම් කරගන්න ඕනේ. ඒක දැනගන්න තියෙන එකම සාක්ෂිය. අපි නිවැරදි මාවතට යන්නේ කියන එක දැන අපි සහතික වෙන්න තියෙන එකම සහතිකේ තමයි ත්‍රිපිටකය. ඒ තියෙන පදර්ගයන් දැනෑම වලට පරස්පර නැහැ කියලා පේනවා නම් දැන් අපිට තියෙන ඒක තමයි යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුක්ත නිකායේ තියෙන කච්චානගත කියලා සූත්‍රය. ඒ කච්චානගත සූත්‍රයේදී ලෝක සමුදයන්කෝ කච්චායන යථාභූතං සම්පඤ්ඤාය පස්සතු යා ලෝකේ නත්තේති සා නහෝති. ලෝක නිරෝධංකෝ කච්චාන යථාභූතං සම්පඤ්ඤාය පස්සතු යා ලෝකේ අත්තේති සා නහෝති. යේ ගුයේන කෝ කච්චාන ලෝකෝ අත්තංචේ මත්තංචේ තේ තේතේ උභවන්තේ අනුපගම්මනේන මය අනුපගම්ම මච්චේන තථාගතෝ අවසංවිතා. කච්චාන කියන හඳුනගෙන කච්චාන ලෝකේ ඇතිවීම යම් කිසි කෙනෙක් මොහෙන් දකිනවා නම් ලෝක සමුදයන් කෝ කච්චාන යථාභූතං සම්පඤ්ඤාය පස්සතු. සම්පඤ්ඤාය මනාව පස්සතු දකිමේ නම් ලෝක සමුදයන් කෝ කච්චාන යථාභූතං සම්පඤ්ඤාය පස්සතු යා ලෝකේ නත්තේති සා නහෝති. ලෝකේ නැහැයි කියලා කියන්නේ නැහැ. තම කිසි කෙනෙක් ලෝකේ ඇතිවෙන හැටි නොවනින් දකිනවා ඇති වෙන ක්‍රමයේ කිසි කෙනෙක් දකිනවා නම් එයා ලෝකික කියලා දෙයක් නැහැ. අපාය කියලා නැහැ. දිව්‍ය ලෝකෙ නැහැ. භව ලෝකෙ නැහැ. මනුස්ස ලෝකෙ නැහැ. කියලා කියන්නේ ඒ ලෝකයේ ඇති වෙන හැටි කෙනෙක් දන්නවා නම් ලෝක නිරෝධං කෝ කච්චාන යථාභූතං සම්පඤ්ඤාය පස්සතු තා ලෝකේ අත්තේති සන්නහෝති. ලෝක නිරෝධයේ කියන කිසි කෙනෙකුට නොවන තියනවා නම් එයා තියෙනවා කියන අදහස ගන්නෙ නෑ. ලෝකේ තියෙනවා කියන්නේ නෑ. අපාය තියෙනවා, දිව්‍ය ලෝකේ තියෙනවා, මානුෂ්‍ය ලෝකේ තියෙනවා, බ්‍රහ්ම ලෝකේ තියෙනවා කියලා කියන්නේ නෑ. ඒ කියන්නේ ජීවුවේ නෝකෝ කච්චාන ලෝකෝ අතිතංසෝ අතිතංච කච්චාන බොහෝසේම මේ ලෝකයේ ඇතුළු නැති කියන අත්දැකීම කරනවා. කෙනෙක් කියයි අපාරේ නැහැ, දිව්‍ය ලෝක නැහැ, මනුෂ්‍ය ලෝක නැහැ, බ්‍රහ්ම ලෝක නැහැ කියලා කියයි. කෙනෙක් අපායේ තියෙන දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, මනුෂ්‍ය ලෝක තියෙනවා කියලා කියයි. ඒති උභවන්ති අනුපගම්ම මච්ඡන තථාගතෝ අවසම්බුද්ධ කච්චායන මේ අන්ත දෙකට නොකරන මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන එක ඔයගොල්ලෝ බලන්න එපා. මොකද සූත්‍ර බව මතක් කරන්නේ ඔයගොල්ලන්ට බලන්න. මේ එතකොට තේරෙනවා මේ දේශනාව සහයෝග කරපෞද්ගලික අදහසක් නෙමෙයි කියන්නේ, මොනවාරි හිතුවක් නෙමෙයි කියන්නේ තියෙන සාක්ෂිය. ඇයි උපවාසයෙන් මෙහෙම කියන්නේ කියලා කිව්වොත් මටද කියන එකම සාක්ෂිය තමයි යහවර සූත්‍රයේ මේ ටික තියෙන නිසා මම මෙහෙම කියන්නේ. එතකොට මේ ලෝකේ ගොඩාක් ආගම් කියනවා, දර්ශන කියනවා. ඒ හැම ආගමකින්ම හැම දර්ශනයකට, හැම ආගමකටම, හැම දර්ශනයකටම වඩා බුදුදහම වටිනවා, බුදුදහම ශ්‍රේෂ්ඨයි කියලා වචනයක් කියනවා. අපි අනිත්‍යක කතා කරමු. අනිත් හැම ආගමකටම වඩා, හැම දර්ශනයකටම වඩා බුදුදහම ශ්‍රේෂ්ඨයි, බුදුදහම වටින්නේ ඇයි කියන කාරණාව ඇහුවොත් සතසා කියන්න පුළුවන් වෙනවා අපිට. මොකද හොඳ කියන දෙකෙන් නම් අපි බුදුදහම වටින්නේ කියලා කියන්නේ ඒක වැරදි. පව් කරන්න එපා, පින් කරන්න, කුසල කරන්න කියලා කියන සාසන තවබෝ තියෙනවා. යහපත් දෙපණ සාසන තියෙනවා. සතුට නැතිව හොඳ නැහැ. හොරකම් කිරීම හොඳ නැහැ. කාම ලබ්ධ හැසිරීම හොඳ නැහැ. දැන් කතෝලික ආගම කියන දසපන්ත කියලා තියෙන අපේ පන්සිල් වල ඒකට කියන දසපන්ත. එතකොට ඒ නරක දේවල් කරන්න එපා කියලා අනුමත කරන සත්තුන් ඉන්නවා. එතකොට හොඳ දේවල් කරන්න කියලා බලන සත්තුන් ඉන්නවා. එතකොට ඒ අනුසකින් නම් කියන්නේ අපිට බයනතු සෙන්මනාද කරන්න බෑ, බයනතු කියන්න බෑ. අපි ආගමකට දර්ශනයකට වඩා බුදුදහම ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ පින් කරන්න කියපමණයි. කුසල් කරන්න කියන පමණකින්, සත්වරන් හොරගම් කරන්න නැතේ ඊට කියන පමණකින් හැම ආගමකටම බුද්ධහම වටිනා කියලා කියන්නේ නැහැ. මොකද කර්මවාදී, ක්‍රියාවාදී ශාස්ත්‍රවලින් සාසන තියෙනවා. ඕනතරම් තියෙනවා. බොහෝ සේ තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය අනිත් හැම ආගමකටම දර්ශනයකට වඩා වටිනවා කියලා ශ්‍රේෂ්ඨයි කියලා අපි ලෝකෙට කියනවා. ඒ මොකක් හින්දාද කියන කාරණාව අපි දැනගෙන තියෙනවා. මොකද මේ මට්ටමේ හොඳ නරක දෙක කියන මට්ටමේ ආගමට මේ ආගම වටින් වඩා නෑ, සමාන. ඊට පස්සේ හැම ආගමකටම ධර්මයක් දර්ශනයක වටිනා විමුක්තියක් පනවනවා. එතෙන්දී මේ සසර විමුක්තිය කරනවා. මේ විමුක්තිය වෙනස පනවන්න වෙන්නේ ඒ වෙනම ධර්ම මත. එක අර ශාස්ත්‍රයේක සදාකාලික ස්වර්ගයට ගියාම කිසිම දුකක් ආයිපෙන්නේ නැහැ කියන දේ දන්නේ නැහැ කියලා. ඉතින් අපි නිවන කියන එකක් වෙනවා. මරණය පස්සේ නිවන පිටියම ආයේ පොඩ්ඩින් නැ දුකක් නැ කියන එකයි දෙවියන් වහන්සේ ගාවට ගියම දිව්‍ය ලෝකෙ ගියම දුකක් නැ කියන එකයි අද වෙනදක් නැහැ. කවුරු දන්නේ ඔක? ඒකත් උකරන්න කෙනෙක් නැහැ. නමුත් බුදුදහම ධර්මයේ ගුණ ටිකක් තියෙනවා. සම්පිටිකයි සම්පිටිකයි කියන්නේ මොකද? මෙලොව ලබන්න පුළුවන්. ඒකෙන් කියනවා අපෙන් පස්සේ ගන්නනේ අකාලිකයි කියනවා. අර්ථ කීපයක් කාලම වේවා විපාක දෙන්නේ සත් අකාලිකයි දහම එක කාල වකවාන සීමා විලා නැති නිසා අකාලිකයි අපි ලෝක විද්‍යාවේ ගුණය කියනකොට කියන්නේ මේ මේ අදහසින් මේ මේ වගේ ලෝක මේ මේ විදිහට දැක්කහින්ද ලෝකේ දුක කියනවා ඒ වගේ අකාලිකයි කියන වචන අර්ථ කීපයක් අර්ථයක් ඒ වගේ දුක කියලා වචනයක් කියලා මොකද ඒක කියන්නේ කිසිම රහසක් කිසිම රහසක් නැහැ මේ දෙයට බලන්න කියලා කියනවා ඊට පස්සේ ඕගොල්ලන් තමන් තුළින් උපදවා ගන්නට ඕනි බලන්නට ඕනි ඊට පස්සේ පච්චත්තරේ පච්චත්තන් වේදිතකෝ ඉඤ්ඤෝහි පච්චත්තන් තමාගේ දෙහිලා වේදිතබෝ දත යුතුයි කවුද ඉඤ්ඤෝහි නුවණැත්තන් විසින් තමාගේ දෙහිලා දත යුතුයි එකෙක් වෙනවා දහම දකින්න වෙන්නේ තමා කෙරෙහිලා තමන් තුල ලෝකයේ නිරුද්ධ වෙන ගැතියෙන් තමන් තුල කෙලස්තාවන් සිදු වෙන ගැති මේ පැත්තෙන් මේ හිතක මෙහි බලන්න යන ඕන එකකින් නෙමෙයි මේක තියෙන්නේ මේක ආරම්භයේ පටන් ගන්නත් ඕනේ මෙහි බලන්න දුක කියන එක බලාගෙන ඒ දුක නිරුද්ධ වෙනවා කියන එක ඒ දුක ඇති කරන හේතුව ඒ හේතුව නැති වෙනවා කියන ප්‍රාත්මාව වෙන සිද්ධිය තමන් කෙරෙහි දැක දැක යන වෙන ගමනක් තියෙනවා. හැම වෙලාවෙම මේ කාරණා ටිකෙන් හොඳ කාරණා ටිකක් කියනවා. අපි හිතාගෙන දහම කියලා බාහිරින් නැගුරලා බාහිරට තියෙන දේවල් හොයන්න හොයනවා අනිත්‍ය බලනවා කැඩෙන ඒවා බලනවා බිඳෙන ඒවා බලනවා කියලා. නමුත් පච්චත්ත වේදිත ගෝවිඤ්ඤෝ මේ නොනත්ත විසින් තමන් කෙරෙහිලා දැකීම යන්න වෙන දර්ශනයක්. තියෙන මේ දහම දකින්න වෙන්නේ මේ තියෙන අනිත්‍යකින් නෙමෙයි හේතු සිද්ධියකින් නෙමෙයි අදාගෙන හැදෙන යන වෙන මේ පැත්තේ. එතකොට මෙන්න මේ ಗುಣ ටිකින් කියන්නේ මරණය පස්සේ මුක්තියක් නෙමෙයි. තුමන් මෙතෙන්දී අද ගත්තේ මොකක් නිසාද ඒ හැම ආගමකටම වඩා ධර්මකටම වඩා දර්ශනයකට බුද්ධහම වචනවා කියලා කියන්නේ ලෝකෙ කිසි කෙනෙකුට දේවෙනවා සමනෙනවා ධර්මෙනවා දේවෙනවා මාරෙනවා ධර්මනවා කේනචිවා ලෝකස්මෙන් කියලා දෙන්නා කියනවා උදේ යනවා මේ කිසි කෙනෙකුට පවත්තක් දෙල ධර්ම චක්‍ර කිසි කෙනෙකුට තුලනය කරන්න බැරි දකට බැරි ධර්ම බුදු දන්වස්සේ දැක්කව පොතකලා ඒ ටික අපි දෙකෙන් මතක් කරන්න මම කියලා දෙනවා ඔයගොල්ලන්ට අපි කියමු හැම ආගමක්ම හැම දර්ශනයක්ම හැම ශාස්ත්‍රවලේකම නිරෝධ විමුක්තිය පනවන කෙනත් පරලෝක විමුක්තිය පනවන කෙනත් හැම කෙනෙක්ම මූලිකම දර්ශනය කරති ඒ හැම කෙනෙක්ම තමන් කෙරෙහිලා දකින ධර්මයන්කින් නෙමෙයි ධර්මදේශනා කරන්නේ බාහිර ලෝකයක ඒ කියන්නේ මම එදා මතක් කළා වගේ මුළු හැම දර්ශනයක්ම තියෙන්නේ තමන් ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකයක් තිබුණාය ඒ ලෝකෙ තමයි තමන් උපන්නේ තමන් උපන්න ලෝකයේ අනිත්‍ය බලන්න තමන් ඉපදලා යන ලෝකයේ වෙනස් වීම බලන්න බලන්න තමයි හැම දර්ශනයක්ම තියෙන්නේ සිද්ධීන් දෙන්න තමයි හැම දර්ශනයක්ම තියෙන්නේ මොකද තමන් උපදෙද්දී ඉස්සර ලෝකයේ තිබුණ තියෙන ලෝකේ උපන්න කියන එක නවත්තන්න බැහැ හැම කෙනෙකුටම තේරෙන්නේ තමන් අම්මා තාත්තා නැත්තම් තමන් උපදින අම්මා තාත්තා කලින් හිටපු නිසා අපි උපන්න ඒක අම්මා තාත්තේ ඉන්න පුළුවන් නේ ලෝකයක් නැතුව කියන වගේ දැකින් අපි හැමෝටම තියෙන්නේ එතකොට තියෙන ඉපදෙන්න ඉස්සත් ලෝකෙ තිබුණා තියෙන ලෝකෙක තමයි ජීවත් වෙන්නේ අපි මැරෙනා ලෝකෙ තියෙනවා කියන මට්ටම තුලම ඉපදිනා ඒ මට්ටමේම ජීවත් වෙලා ඒ මට්ටමේම මැරෙන්නේ ඒ මානසික මට්ටම තුල ඉඳගෙන තමයි හැම ශාස්ත්‍රෝවරයෙක්ම හැම දර්ශනයක්ම ඉදිරිපත් කරලා තියෙන්නේ ඉදිරිපත් කරන්නේ. බුදුදහම ඔය සිද්ධියට ආත්පස වෙනස් සිද්ධියක් යන්නේ. අහසට පොළොව වගේ. ඔය සිද්ධිය බුදුරජාණන් වහන්සේ කරන්නේ අමාරු නෑ. ඔය පැත්තට ගියොත් අන්ත දෙක නවත්තන්න බෑ. ලෝකයේ තියෙනවා කියන්න තමන් එපදෙන ඉස්සර ලෝකයේ තිබුණා කියන්න ඕන. නැත්තම් නෑ කියන්න. ලබන්න තියෙන උත් නැති වෙනවා කියන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබලට වෙනස් දර්ශන. මේ ආයතන ටිකේ ඉපදීමම ලෝකේ ඉපදීම, ආයතන ටිකේ පැවැත්ම ලෝකේ පැවැත්ම, ආයතන ටිකේ නිරෝධය ලෝකේ නිරෝධය කියන දර්ශනයක් දේශනා කළා. මෙන්න මේ වගේ දර්ශනයක් පෙන්වන ශාස්ත්‍රෝරේ නැවෙනකොට, මේ වගේ දහමක් පෙන්වන ශාස්ත්‍රෝරේ නැහැකොට, අන්නේ දර්ශනයකයි අන්නේ පෙන්න කාරණාවටයි අනිත් හැම ආගමකටම දර්ශන තුන වෙනස් වෙනවා. එතකොට කවුරු හරි කිව්වොත් ඒක ඊට පස්සේ මෙහෙල බලන්න පුළුවන් කියන කාරණාවක් මේක තියෙනවා. දැන් අපි කියනවා උපදෙන් ඉස්සලා ලෝකේ තිබුණා, තියෙන ලෝකේ ජීවත් වෙන්නේ අපි මරණ ලෝකේ කියනවා. ඔහොම තියෙන ලෝකවල බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෑ ඔක වැරදි. ඔකරන්නේ ක්‍රමය. ආයතන ටිකේ පහළ වීමයි ලෝකේ පහළ වීම. ආයතන ටිකේ පැවැත්මයි ලෝකේ පැවැත්ම. ආයතන ටික නැතිව ලෝකේ නැතිව. කියලා කිව්වොත් ඊට පස්සේ කෙනෙකුට තව උදාහරණ දෙකක් මෙහෙ ඇවිල්ලා බලන්න කියලා දෙන්නත් පුළුවන්. නමුත් ඕකෙදි කියන්න ඕකෙ මොකද්ද මෙහෙමද බලන්න කියලා කියන්නේ? කවුද දන්නේ ඔය කියන වචනේ ඇත්තද කියලා? කොහොමද ඔප්පු කරන්නේ කියලා? දැන් අපිට ඉබදෙන් ඉතර ලෝකේ තියෙනවා, තියෙන ලෝකේ අපි ජීවත් වෙනවා. අපි මැරෙනවා ලෝකේ තියෙනවා. හරි වරමත් බුදුහන්සේ දේශනා කරන ඕක යන්නේ පැත්ත. ඒ අපිට තාර්කයක් තව කරන්න පුළුවන්. බුදුහන්සේ දේශනා කළොත් කොහොමද මෙහෙම කියන්න තියෙන හේතුව? එකක් අපි ඇදහිම කියන්න හොඳ නැහැ. බුදුහාමුදුරන්වත් කියන වචනේ හෝ එතකොට අපි විමුක්තිය අතහැරෙන්නේ. ඇයි එහෙම කියන්න හේතුව? දැන් අපිට මෙහෙම හම්බ වෙද්දී ආයතන ටිකේ පහළ වීම ලෝකේ පහළ වීම, ආයතන ටිකේ තවත්ම ලෝකේ තවත්ම, ආයතන ටික නිරුද්ධ වුණාම ලෝකේ තියෙනවා කියන එක වැරදි. ආයතන ටිකේ නිරුද්ධය ලෝකේ නිරෝධය කියලා කියනවා නම් කෙනෙක්. ඒ කියන්නත් මොකක්ද හේතුවක් තියෙන්නේ? මොකද හේතුව? එහෙම අහේතුක කියලා වැඩක් නැහැ. කවුද දන්නේ ගොරෝ කියනවාද කියලා? දැන් අපිට කියන්න පුළුවන් ඕක මොකක්ද? නෑ ඕක ඕනේ මෙහෙමයි කිව්වේ. ඇයි ඒ එහෙම කියන්නේ කියලා මගෙන් අහන්න පුළුවන්කෝ තියෙනවා නේද? මට දෙන්නත් පුළුවන්කම් තියෙනවා. මොන හරි දෙයක් කියනකොට ඒක කටේතුක බවක් කියන එකක් තියෙනවා නේද? ඊට පස්සේ ලෝකයේ ආයතන ටික නිසාම පැවතේ හටගෙන ආයතන ටික නිසා පැවතුන ආයතන ටික නිසාම නිරුද්ධ වෙනවා. ලෝකෙ නිරෝධයම ඒ කියන එක ගත්තාම කවුරු හරි ඇයි ඒ කියන්නේ එහෙම දේශනා කරනවා ඇයි එහෙම කියන්නේ කියන එකට තියෙන උත්තර ටික තමයි ශාස්ත්‍රීය තව පටිච්චසමුප්පාදේ. මේ පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කරන්නේම ඒ නිසා ඔය ප්‍රශ්නෙට තියෙන උත්තර ටික නිසා. කෙනෙක් අහනවා නම් කෙනෙක් කිව්වොත් ඕනගෙන උත්තර කරන්න පුළුවන් නේද අර විදිහට. ඒ කියන්නේ උපදෙන් ඉස්සර ලෝකෙ තිබුණා කියලා අපි ජීවත් වෙන ක්‍රමය වැරදි කියලා ගෞරවයෙන් කිව්වොත් නෑ මෙහෙම ක්‍රමයක් තියෙන්නේ කියලා පෙන්නනවා නම් එහෙම කියන්න තියෙන හේතුව මොකද්ද කියලා අහන්න සුදුසුයි අපි නේද? අන්ධ භක්තියක් නැත්තම් ඒකයි බුදුරජාණන් වහන්සේ හැමදාම පෙන්නනවා මේ සද්ධා වැඩි කරගන්න ක්‍රම හතරක් වෙනවා. රූපපමාන රූපපසන්න ගෝසප්පමාන ගෝසප්පසන්න ලෝකපමාන ලෝකපසන්න ධම්මපමාන ධම්මපසන්න කියලා ලෝකේ ප්‍රසන්න භාවයේ ශ්‍රද්ධාව ඇති වෙන චර්ත හතරක් වෙනවා. සමහර කෙනෙක් රූපපමාන රූපපසන්න රූපේ ප්‍රමාණ කරගෙන පහදිනවා. බොහොම ලස්සනයි හොඳ දෙහිදාවි ඒ වටපිටාව දැකලා මේ වගේ කෙනෙක් නා මේ වගේ මිනිස්සෙක් නා යම් දහමක් කියන නම් ඒක වරදින්න බෑ කියලා රූපයේ දිහා බලලා සද්දා ගැට කර ගන්නවා ඒක විතර රූප ප්‍රමාණව රූප ප්‍රමාණ ඊට පස්සේ කෙනෙකුගේ කටහඬ හරියෙම හේවි කටහඬ හරියි ලස්සනයි එහෙම නැත්නම් අහවල් දැනක මෙහෙම මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා මෙයා දැකලත් එකෝමනේ යාගේ කටහඬ මෙහෙරිකම නිසා හෝ කටහඬ පැහැදිලිකම නිසා සද්දා ගැටි කරගන්න නැත්නම් අහවල් දැන කෙනෙක් ඉන්නවා කියන සද්ද ඇහිච්ච මම මුකුත් බලන්නේ අර විස්තර පිටහල සද්දා ගැටි කරගන්න. එතකොට යා කියන මෙයාගේ සද්දාව කියන මොකද ගෝසප්පමාන ගෝසප්පසන්. මෙයාගේ සද්දාව සද්දේ චරවල කරගෙන තියෙන්නේ. සද්දේ මුල් කරගෙන තියෙන්නේ. සද්ද මාත්‍රයකින් ඇති කරගත සද්දාවක් එකවර කියන ලෝකම් ප්‍රමාණ ලෝකප්පසන්න කෙනෙකුගේ රූක්ෂ රුක්ෂ කියන්නේ අලු ප්‍රතිපත්ති පහතන ඒ පිටකේ සිවුරක් දක්වලා වෙන පුරවම් ගල් නැටේ ඉන්නේ සමහරට වල ගන්න අය යන්න වෙන පුරවම් මේ කාමාතික දක්වන හෙදි ප්‍රතිපත්ති රුක්ෂ ප්‍රතිපත්ති දක්වලා පහතන ඉතින් මෙයාගේ පැහැදීම කියන රුක්ෂ ප්‍රතිපදාව සලු ප්‍රතිපදා මුල් කරගෙන ලෝක ප්‍රමාණ ලෝක ප්‍රසන්න දැන් තාපින ධම්ම ප්‍රමාණ ධම්ම ප්‍රසන්න යම් කිසි කෙනෙක් ධර්මය දැකලා මේ සීලය මේ සමාධිය මේ ප්‍රඥාව මේ විමුක්ති මේ විමුක්ති යන දර්ශනය කියලා හොඳට ධර්ම අහලා ඒ ධර්මයේ දැනගෙන මේ වගේ ධර්මයක් දේශනා කරන කෙනා ඒකාන්තේ සම්මා සම්බුද්ධයි කියන වගේ දැනකින් ධර්මයේ ප්‍රමාණ කළ සද්ධා ඇති කර ගන්න. ධර්ම ප්‍රමාණ ධර්ම ප්‍රසන්න. එතකොට උද්වේජනස දේශනා කරන මේ හතර දෙනා කියේ මාන්නේ ධර්ම ප්‍රමාණ ධර්ම ප්‍රසන්න පුද්ගල ශ්‍රේෂ්ඨයි. එයා වටිනා එයා කර්ම කරන තේරුම් ගන්න පැහැදිලි නැති කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී පටිච්චසම්පාදය ගැන කියන අර්ධන බුදුහාමුදුරු දේශනා කරනකොට සද්ධාරයෙන් පිළිගත යුතුයි. සද්ධාරයෙන් පිළි නොගන්න තමයි ඇයි එහෙම දේශනා කරන්නේ කියන එක තියෙන උත්තර දෙන්න පරිසම්පාදයේ තියෙනවා. ඒකයි යෝ ධම්මං පසති සෝ පරිසම්පාදං පසති යෝ පරිසම්පාදං පසති සෝ ධම්මං පසති. යමෙක් පරිසම්පාදයේ දැක්කම ධර්මයක් ධර්මයක සම්පරිසම්පාදයේ. මොකද පරිසම්පාදයේ හරහා තමයි බුදුහාමුදුරන්ගේ බුදුරජාණන් කියා ගන්න බුදුරජාණන් ලෝකෙට ඔප්පු කරගන්න මෙන්න මෙහෙම සිද්ධියක් වෙන නිසයි මම මෙන්න මේ කතාව කියන්නේ කියන කාරණාව තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් තේරුම් විදිහට සම්මර්ෂණය කරලා බලමු. මෙතෙන්දී එකින් එක නොදැක්ක වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අනුමාන න්‍යාය තමන්ට තේරුම් අරගෙන යම් මට්ටමේ හිතේ පැහැදීමක් තිබුණොත් තමන්ව තමන්ගේ ප්‍රතිපදාව තමන්ට ආවරණය නොවන මට්ටමක පැහැදීමක් තිබුණා තමයි. තව එක්කී මොකද දහම ගොඩාක් තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. තේරුනේ නැහැ. නමුත් අනුමානට මොකද්ද එකක් තියෙනවා කියන තැනකින් තේරෙනවා හිතට දහිතයක් වෙන සීල සමාධි ප්‍රශ්නය පුරා ගන්න පුළුවන්. වැඩක් නැහැ සීල රැකලා වැඩක් නැහැ සමාධි වැඩලා කිව්ව තමන්ව දහම ණය කරවන්නේ නැතුව දහම තමන්ව දාන වට්ටමක සද්ධාවක් දැනට දෙනවා. ඒක තමයි මම කියන්නේ. එහෙම වචනයක් කිව්වේ. එතකොට දැන් පටිච්චසම්පාදයේ කියන එකෙන් අපි පොඩක් මම කෙටියෙන් මතක් කරන්නම්. අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං විඥානපච්ච නාම රූපං නාම රූපච්ච සලායතං සලායතපච්ච පස්සපස්සපච්ච වේදනං වේදනාපච්ච සංඛාර සංඛාරපච්ච උපාදාන උපාදානපච්ච භව භවපච්ච ජාති කියන මෙන්න මේ සිද්ධිය උඩක් ගැඹුරුයි. මේ සිද්ධියෙන් එක දැනකින්වා එක දසම මාත්‍රෙකින්ම තමන්ගේ බාහිර සිද්ධිය පෙන්වන්නේ නැහැ. අවිද්‍යා කර්ම ආදී කෙලෙස් නිසා ස්කන්ධ ටික ඉපදිලා ඒ ස්කන්ධ ටික තමන්ම තලු මරලා විඳලා ඒකට තමන්ම තණ්හාව ඇති කරගෙන තමන් තුළම ඒකේ මතකයේ තියාගෙන ඒක තුළ නැවත නැවත ජීවත්වන සිද්ධිය අන්තිමට වෙනවා. අපි මේ ලෝකේ මුළු සිද්ධියම වෙනවා. එහෙම සිද්ධිය. ඒකදී අපි ටිකක් කතා කරමු. අවිද්‍යාව කියනකොට අපි තේරුම් කරගන්න ඕනේ මොකක්ද අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය නොදන්නා දුක්ඛය අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාය අඥාන. දැන් අපිට මේ කියන එක අරමුණේ තියෙන ඔය චතුරාර්ය සත්‍ය නොදන්නා එක අරමුණකින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙන්නත් ඕනේ. එහෙම දෙයක් තමයි අපිට මේ ප්‍රතිපදාව යන්න ඕනේ. එතකොට මේ ඔක්කොම අර්ථ ටික තියෙන එකට අපි මෙහෙම කියමු. අදහසක් මේ හැම එකක්ම නුවණ හැම එකක්ම ස්කන්ධ චුත්තක පටල ගන්නෑ. අපි යම් අරමුණක් දකිනකොට මේකේ අවිද්‍යාව කියන්නේ දුක දන්නේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දන්නේ කියන ටික තියෙන්නේ. අපි කියමු දකින්න ඉස්සෙල්ලා තිබුණා තියෙන දේ දකිනවා දැක්කයන් පස්සේ තියෙනවා කියන මේ මට්ටම වැරදි නේද? මේ මට්ටම තිබුණු දැකපු දේ ආගට ගියාට පස්සේ දැකපු දේ ඇති බවට අපේ මනසෙ ඉතිනවා සංකාර වෙනවා. අර මට්ටම වැරදි කියලා දන්නේ නැහැ. ඊට පස්සේ එහෙම වුණොත් මේ සංකාර ඇති වෙන මේ නිමිති හිතනවා කියලා දන්නේ නැහැ. එහෙම වුණොත් ඒ තියෙනවා කියන දේ මහාසන මොහොත සිහිවල ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් කියලා අපි දන්නේ නැහැ. එහෙම ඒ ප්‍රතිසන්දි සිත් නිසා මේ වගේ කයක් සංඥාන කරනවා කියන්නේ එලා ආයේ කියලා මම දුක මෙහෙමයි ඇති වෙන්නේ නේද කියලා අපි දන්නේ නැහැ. මේ එක අරමුණක් නිසා ඒ අරමුණ නැවත ඉතුරු කරලා ඒක ප්‍රතිසන්දි සිද්දට අරමුණු වෙලා මෙහෙම ගිහිල්ලා දුක එන්න පුළුවන් නේද කියලා අපි දන්නවා. මේ දේන අරමුණේ දුක ඇති වෙන විදිහට තියෙනවා මෙහෙම තියෙනකොට කියලා අපි දන්නේ නැහැ. එතකොට දුක්ඛ සමුදය ඥාන මේ තේන අරමුණ ආරම්භය මෙන්න මේ විදිහට කටයුතු කිරීම නිසාමයි අපිට දුක කියන එක ඇති කරන සංඛාර නිමිති ඇති කරන්නේ කෙලෙස් ඇති වෙන්නේ කියන එක දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය ඥාන තිබුණා නෙමේ තියෙනවා නෙමේ අවස්ථාවට හැටගත් එකනේ මේ දර්ශනය ඇති වුණොත් මේ නිමෙති හිටින්නේ නැහැ. එහෙම නැතිනම් ප්‍රතිසන්දියේ ඉලට යන්න නිමිති නැහැ කියලා එහෙමුණු ජනමර දුක නැති වෙනවා නේද කියලා දුක්ඛ නිරෝධය ගැන දන්නේ නැහැ. ඔය විදිහට නොදන්න නිසා නොදන්නාකම නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි මේ තියෙන දේ හම්බ වෙනවා හම්බ වෙච්ච දේ තියෙනවා කියන තැන. මෙහෙම ඉන්නවා කියනකොට මේ ඉන්නවා කියන චිතේ ඉන්නවා කියන සිද්ධිය තුල තියෙන්නේ දුක නොදන්නවා දුක නැති කරන හැටි නොදන්නවා කියන tikai මේ විදිහට තියෙන්නේ. අපි මේ විදිහට ඉන්නකොට මේ විදිහට ජීවත් වෙන එකෙන් දුක ඇති වෙන විදිහට නේද අපි මේ ජීවත් වෙන්නේ කියලා දන්නේ නැහැ. මේ විදිහට ජීවත් වෙලා දුක නිරුද්ධ වෙන්නේ නැහැ නේද කියලා දන්නේ නැහැ. දන්නවද? දන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව. අන්තරෝ චතුරාසත්‍යමයි කියන්නේ කර්ම. ඊට පස්සේ ඔය අවිද්‍යාවේ තිබුණහම තියෙන ලක්ෂණය තමයි අපි දැනගත්තත් නොදැනගත්තත් ආයෝහන සංකාර සංකාර කියලා කියන්නේ කර්ම රැස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔන්නෝයේ ගතිය හැපිලා හම්බ වෙන හැම අරමුණක්ම අපි යහකට ගියාට ඒක තියෙනවා. ඒ හත ගන්න හැම අරමුණක්ම අපි රැස් වෙනවා. මම ඔබට කියන්නේ සංඥා රැස් වෙනවද සකස් කරගන්න. මම කෝරේ වත් කමන්නේ වෙන වචනේ ප්‍රශ්නේ සකස් කරගන්නවා කිව්වත් කමන්නේ සකස් වෙනවා කිව්වත් කමන්නේ නැති වෙනවා කිව්වත් කමන්නේ නැති කරනවා කිව්වත් කමන්නේ අපේ බලාගෙන කරන්නේ. ඒ කියන්නේ මෙතනදී වචන වල නෙමෙයි දෝෂය තියෙන්නේ. සිද්ධාන්තයේ දිහා බලන්න අවිද්‍යාව පත්‍ය සංකල්ප. උදේින් මෙහෙම ගන්නවා. සකස් කරගන්නවා කිව්වොත් පුද්ගලෙක් කියන හැඟීම නැහැ. සකස් වෙනවා කියනකොට ඒක ධර්මතාවයකින් වෙනවා කියන ගතියක් තියෙනවා ඔතන. වචන වල වෙනසක් තිබුණාට ওই වචන දෙකේදී පුද්ගලයෙක් කරනවා කියන ගතිය තියෙනවා සකස් කරනවා කියනකොට සකස් වෙනවා කියනකොට ධර්මතාවයක් කියන අර්ථය ඔතන තියෙනවා. ඒ නිසා සකස් වෙනවා කියන එක රැස් වෙනවා කියන එක තමයි සිද්ධි. බුදුහාමුදුරුවෝ සකස් කරගන්න තියෙනවා
යෝනිසෝමනසිකාරයෙන්
ඉන්නවා. ඔව් දැන් කතා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහරණේ මේ සමාධිය වඩා ගන්න. එතෙන්දී අපි දත යුතුයි මේ මෛත්‍රී භාවනා කරගන්න කියලා අපි ඔය කියන්නේ මේක විවහාර වචන. විවහාර වචන මේක අර්ථයක් කියන එකක් නෙමෙයි. ජීවිතේ මේක කරගෙන යන්න පනවන පුද්ගල භාවයේ කතා කරන නමුත් එතන තියෙන ධර්මතාවයක් තියෙනවා. මේ ධර්මතාවයෙන් ඕකට කියන්නේ අපි ව්‍යංජන චය. දැන් අපි කියමුකෝ අත්‍යවික්‍රිය අත්‍යිතාය ප්‍රතිපන්න පුද්ගල මහණි ආත්ම සුවේ පිණිස පිළිපන්න පුද්ගලෙක් ඉන්නවා කියලා කිව්වොත් ඒ කියන්නේ එහෙනම් ආත්මයක් තියෙනවා තමයි කියලා ගත්තොත් හරිද? දැන් ආත්ම සුවේ පිණිස පිළිපදින්න පුළුවන් ද ආත්මයක් නැත්තම්? අම් මෙතෙන්දී මේ වචන කියන්නේ තමන්ව සපෝට් කරගන්න ප්‍රතිපදාවක් කියලා කියන එකක් ගැන කියන්න විසක ආත්මය ගැන කියන දාතන නෙමෙයි. ඒක ඒකෙන් නොවනින් අපි ගන්න ඕනේ. අත්‍යවික්‍රිය අත්‍යිතය පිටපන්න පුද්ගලෝ ආත්ම සුවේ පිණිස පිළිපන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා කිව්වහම අනිවාර්යෙන් ආත්මයක් ඇති තමයි. නැත්තම් ආත්ම සුවේ පිණිස පිළිපදින විදිහක් නැහැ කියලා ගත්තොත් ඕවට කියන ව්‍යංජන ඡායාව අර්ථ ගන්නවා. ඒක වට් වචන දිහා බලලා යත් එක. සැබෑ අර්ථය නෙමෙයි. දැන් ඔතෙන්දි මහන්නේ යෝනිසෝ මනසිකාරය කරා. කිව්වහම මේ දැන් පුද්ගල භාවයේ අර ආත්ම සුවේ පිණිස කටයුතු කරගන්න කිව්වා වගේ වචන. නමුත් එතකොට මේ ඇතුළත වෙන්නේ මෙහෙම කරනකොට මේ ධර්මතාවයයි දැකපේ. එම
කාරණා
තුනක් තියෙනවා. කවදාවත් නොදන්න පළාතකට ඔගොල්ලෝ ගියා කියන්නේ මොකෝත් අපි දන්නේ නැහැ. මේ එතන පරිසරයේ දිහා බලන එක විතරයි අපි කරන්නේ. ගිහිල්ලා එන්නකො අපිට උවමනාවක් නැහැ රැස් කරගන්න. මතක තියාගන්න කියලා. අපිට හොඳට මතකයි අහවල් යන අහවල් ගොඩ නැගිලා තිබුණා, අහවල් කණු ටික තිබුණා, අහවල් කප් ටික තිබුණා. හොඳට මෙහෙම දේවල් ඇති බවට කියනවා. ඔය වගේ මේ ඇහෙන් 10ක් දී දකින්න 10ක් කාරණා මතකද කියලා. 100ක් දකින්න 100ක් මතකද එකින් එක එකින් එක එකින් එක බලන්න තමන් තුළ වැඩි වෙන ගතියක් වෙන්නේ නැද්ද කියලා අර මොකස්සෙම ගතිය දකින්න ගන්න. ඒ මොකද පෙනෙනවා කියන අරමුණ තුලම අවිද්‍යාව කියන මට්ටම තියෙන නිසා එහෙම වෙන්නේ. කණ්ණාඩියකට ඉබුණාම දකින්න ආරමුණ නැති වෙන්න අපෝ කිව්වා කියලා සිහි කළවත් යන්න බැරි වෙන්න මේ දැකපු ආරමුණ තියෙනවා කියන මට්ටම හිතින්න මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ ඕක තමයි ආයෝන සංකාර කියලා කියන්නේ උතල තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංකාරය කියන්නේ මේ ඇහැ පරිහරණය කරන්න අපි ඉගෙනගෙන නැහැ සංඛාර නිමිති නොවිචින විදියට හැපියන්නේ කරා ඉගෙනගෙන නැහැ. එතකොට ඒක ප්‍රතිඵල තමයි සංඛාර කියන ඔයගෙ නිමිති. සංඛාර පත්‍ය විඥාන කියන්නේ ඔන්නෝයේ තියනවා කියලා මේ ඇහෙන් දැකපු යම්ම නිමිත්තක් තමයි මරණසන්න මොහොතේ ලැබෙන්නේ. සංස්කාර නිමිත්ත ඇහිට ලැබෙතිනේ, කර්ම නිමිත්ත ඇහිට ලැබෙතිනේ. දැකපු අහපු ඔය මොන හෝ දෙයක් තමයි චිති චිතේ ඊට පස්සේ ඒ නිමිත්තට අනුවයි ඒ කර්මයේ ගතියට අනුවයි ප්‍රතිසන්දි සිත ඇති ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන කර්ම ගතියද කර්මෙන් ආපු ප්‍රතිසන්දි සිතේ තියෙන මට්ටම තමයි ඒ සිතේ තියෙන චරිත සිත පිළිගැනීම ටික හැදෙනවා චෛතසික කියන එක ගැන. ඒ සිතේ තියෙන චෛතසික නැත්තම් ගති කියන ටිකට අනුවයි මේ රූපේ හැදෙන්නේ. ඒ නාම රූප දෙකේ ප්‍රතිසද්ධ සිතේ තියෙන නාම ධර්මයි ඒ නාම ධර්ම නිසා හැදෙන රූපයි කියන ගති ටික නිසායි මේ ආයතන ටික හැදෙන්නේ. මේ ආයතන ටිකේ මට්ටමටයි ස්පර්ශ වෙන්නේ. ආයතන ටිකෙන් අත උපත්තු දෙයක ස්පර්ශ වෙන්නේ ස්පර්ශ වෙන මට්ටමයි විදිහේ මේ ඔක්කොම දැන් අපි නොදන්නා වුණාට ඇතුළේ යන සිද්ධි ටිකක් මේ පෙන්නන්නේ ඔක්කොම සම්පූර්ණ ගිහිල්ලා මේ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවටයි සංහා කරන්නේ සංහා කළාම ඒක අතනහද අසුරු කරනවා කොහොමයි උපාදානය කියන්නේ අන්තිමට මේ ටිකේ ස්වභාවය තමයි මොකද්ද භවය. භවය කියන්නේ මොකද්ද? ආපහු දැක්කපු දේ ඇති බවට හදලා තමයි තියෙනවා කියලා තමයි කතා කරන්නේ. ඔතනදී භවය සහ කර්මය වෙනසක් තියෙනවා. මුලදී කර්ම කියන එකෙන් මේ දකින්න ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි දැක්කන් පස්සේ තියෙනව නෙමෙයි ආයතන වලට හැදිච්ච දෙයක් තියෙන්නේ කියන එක දන්නේ නැහැ. මේ තියෙන්නේ කියන මට්ටම තමයි අපේ තියෙන එකෙන් දකින්න ඉස්සෙල්ලා තිබුණා. මේ මට්ටම දන්නේ නැහැ. දකින්න ඉස්සෙල්ලා තිබුණා. ඔන්න ওই මට්ටමේ ඔක තමයි අවිද්‍යාව. එතකොට කරන්නේ පිළින දේ ඇත්ත කියලා ඔකට හිතනවා කියනවා කරනවා අපි. දැන් තියෙන දෙයට හිතනවා කියනවා කරනවා. මෙන්න මේ මට්ටමට අරගෙන තමයි අපි විඳින්නේ කියන්නේ කරන්නේ. මේ දැන් මම අර ඉතල සම්පත සිද්ධියකට නෙමෙයි. නමුත් එක්ෂණික වෙන සිද්ධිය තමයි. මෙන්න මේ විදිහට වුණාම අන්තිමට ගිනි පිටින්ම වෙන්නේ මොකද්ද? ඉතින් ගත්තාම අරමුණක් අපි දැකලා අයින් වෙනකොට ඒකට විස්තර ටිකකුත් හිතලා ඒ අහවල් දී අහවල් කෙනයි කියලා දැනගෙන ඒකේ හොඳ නරකත් එක්ක දැනගත්ත විස්තර ටිකකුත් එක්ක තමයි මතකේ අල්ලන්නේ. හැම අරමුණකින්ම අරමුණක්ම අතහැරෙන අපිට භවය හදලා මේ භවය හදලා අතහැරන සිද්ධි ටිකේදී එර පුරාණ කර්මය යවිද්‍යාවේ කියන ටික උපකාරයෙන් ප්‍රතිසන්දි මට්ටමේ විඥානය ඇති වෙලා ප්‍රතිසන්දි මට්ටමේ විඥානේ ආයතන ටික හදලා ආයතන ටිකේ ලෝකේ ස්පර්ශ කරලා ඒ ස්පර්ශයේ මත විඳලා ඒක අපෝ භව මතකෙට හිටිනවා කියන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බාහිර කිසිම දෙයක් හම්බ වෙනවවත් හම්බ වෙනවවත් නෙමෙයි කියන සිද්ධියක් මේකින් කියනවා. ඒක අර්ධදාවසදී අපිට තේරෙන්නේ නැහැ. ඔකෙදී මම කටහඬින් කීපිට තේරෙන්නේ නැත්නම් අපි මෙහෙම කාරණාවක් ගැන මතක් කරගන්නම්. ප්‍රතිසන්දි වශයෙන් පෙර පුරාණ කර්මයක ප්‍රතිසන්දි වශයෙන් විඥානයෙන් දැකගත්තට පස්සේ ඒ ප්‍රතිසන්දි මට්ටමේ සිතට කියන භවංග සිත කියලා. මේ භවංග සිත වස්තු රූපය අසුර කරගෙන තියෙනකොට ඒ සිතේ තියෙන නාම ධර්ම නිසා බාහිරින් ගන්න කනකුණ ආහාරයට මේ රූපය හැදෙන්නේ. හරියට මේ මුළු ශරීරයම අරම කියන මකුලේ දැල බැඳලා දැල නැතිවෙනවා වගේ භවංග මට්ටමේ සිත තමයි ඇත්ත. ඒ සිත එතන ක්‍රියාගෙන එයා තමයි මෙන්න මේ ගේ හදලා තියෙන්නේ. එතකොට ඔකට මම උපමාවක් කියන්නේ මෙන්න මේ සිද්ධිය ගන්න. දැන් යම් කිසි කෙනෙක් ගියක් හදනවා කියලා කියන්නේ. එයා ගේ හදනවා තමන්ගේ ගෙට අවශ්‍ය මොන මොන වගේ දේවල් දාලාද ගේ හදාගන්න කියන එකේ අයිති තියෙන ගේ හදන කෙනාටනේ. ඔන්න ගේ ඇතුලේ ඉඳගෙන එයා ඉස්සරහට වීදුරු දාලා ජනෙල් වලට වීදුරු දාලා කොහොම ලස්සට ගෙයක් හදනවා කියනෝ දැන් ගේ ඇතුලේ ඉඳගෙනම හදනවා. දැන් තමන්ට විදින්ද ඕන්නේ තමන්ට කැමති පාට තමන් දාගන්නේ නේ. අපි කියමු නැහැ ගෙදරට වීදුරු දානවා ඉස්සරහ වීදුරුවට දානවා නිල් පාට වීදුරුව. ඊගාවට කහ පාට වීදුරුව, රතු පාට වීදුරුව කියනකෝ දැන්. ඔන්න ඔය දැන් වටේට වීදුරු ටික පුදාලා ගේ මැද්දට වෙලා මෙයා ඉන්නවා. කියන්නකෝ දැන්. තමම්මයි ගේ හැදුවේ. දැන් ගේ අයිතිය තියෙන්නේ කාටද? ගේ හැදුව කෙනාට. එයත් ගේ ඇතුළෙම ඉන්නේ. ගේ ඇතුළෙම ඉඳගෙන තමයි ගේ ජනවාය දොරවල් සහිත ගෙවල් හදන්නේ. ඇයි ජනෙල් දොරවල් දාන්නේ? ඈ? ආ ඒ කියන්නේ යන්න පිටත බලන්න පිටත එක්ක සම්බන්ධ තියාගන්න තමයි මේවා ටික තියෙන්නේ. අපි කියමු දැන් ඔන්න ගේ ඇතුළෙන් ගන්න ගෙවල් දොරවල් හදලා ජනෙල් දොරවල් දාලා හදලා තියෙනවා. දැන් මෙයා ගේ පිටත කවදාවත් යන්නේ ගේ ඇතුළෙ ඉඳගෙන තමයි ඉඳගෙනමයි ගේ හැදුවේ. ගේ හදලා ආවරණයට ගියේ හදාගෙන ගිය ඇතුළේ වෙලා ඉන්න. දැන් ඔය පටපමෝ එහෙම ගේ කෝෂේ හදාගෙන ඒක ඇතුළේ වෙලා ඉන්නේ නේද? ඒ වගේ දැන් අපිත් මේ එකක පටපම එක වගේ තමයි කෝෂයක් හදාගෙන මේක ඇතුළේ වෙලා ඉන්නවා. දැන් අපිමයි මේ ගෙඩෙට්ට වීදුරු එහෙම දාලා තියෙන නිල් පාට කහ පාට වස් පාට වීදුරු දාලා අපිට හදාගත්තේ අපේ කැමැත්ත ඇටියට. ඔන්න දැන් ඉස්සරහ දොරේට දාලා තියෙන වීදුරු නිල්පටියක් කියන්නකෝ. දැන් ඔන්න මෙයා දොරවල් ජනෙල් සහිත ගේ හදලා ගේ මැද්දට වෙලා ඉන්නේ. ගේ මැද්දට වෙලා ඉන්නවා දොරවල් ජනෙල් දාලා. දැන් ඉස්සරහ දොරගාවට කෙනෙක් එනවා. අපි කියමු දැන් දොරවල් ජනෙල් දාලා ගේ හදනවා. ගේ හදලා ගේ මැද්දට වෙලා මෙයා ඉන්න පොතක් බල බල කියන්නේ දැන් වැඩක් කර කර පොතක් බල බල ගේ මැද්දටලා ඉන්න. ඉන්නකොට ඉස්සරහ වීදුරු ගාවට කවුරු කෙනෙක් එනවා. කවුද? එනකොට කවුද ආව වගේ දැන් මොකක් හරි කරපෙන්නකොට කවුරු හරි ආවොත් කවුද ආව වගේ කියලා තේරෙනව නේද? හොද්දට දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එයාට යම් වෙලා නැහැ තේන්නේ නම් කවුද ආව වගේ කියන හැඟීමක් තේරෙනවනේ. තේරෙනවද නැද්ද? තේරෙනවා. ඒ වගේ කවුද ආව වගේ කියන හැඟීමක් තේරෙනවද? මේ ගේ නැද්දට කියලා ගේ හදලා දැන් විතරවලා ගේ නැද්දට ලොකත බලනවා. කවුද ආව වගේ කියන අදහසක් තේරෙනකොට පුත කියන එක නතර කරනවා. නතර කරලා ආවර්ජනා කරනවා. කෞදාවගේ කීකත් සිහි කරලා මෙහෙම හැරෙනවා. හැරෙනකොටම එයා පුත්කල කොහාටවත් නැගිටලා යන්නේ. ඉන්න තැන ඉඳලා ඒ දුර්ගහයට හැරුණ එක විතරයි කරන්නේ. හැරෙනකොට මොකද කරන්නේ? එයා ගෑස් දෙකක් වීදුරුව විදුරුටි එයන් ඉස්සරහින් ඉන්න දේ තුන් දෙනා එක පිළට ආවම මොකද දැන් කෙනෙක්ව ලකිනවා කියන මට්ටම හම්බුණා. තේරෙන්නේ හොඳට දැන් බලන්න ඒ දැන් එයාට තේින්නේ හැබැයි මෙයාට හැම වෙලාවෙම පිටත අරමුණු ගන්න පුළුවන් එයා හදාගත්ත වීදුරේ මට්ටමින් තමයි. එයා නිර්පාත වීදුරුවක් දානවා කියන්නේ මෙයාට හැම පයින්ඩියක්ම මෙහෙන්ද යන්නේ එහෙන්ද මෙන්නේ නිර්පාතයි කියන දැනගෙනමයි. දැන් දොර ඉස්සරහට සුදු පාට එකක් ඇඳගෙන නාද කියන්නකො. හැබැයි මෙයා ඇතුළේ ඉඳන්ම නම් වීදුරුව හදලා තියෙන්නේ. මෙයා වීදුරුව හරහම නම් බලන්නේ. කිසියම් දවසක කවුරුද සිද්ධිය දෙන්න බෑ. මෙයා දැන් මෙහෙම බලනකොට පේනවා නිර්පාත ඇඳගත්ත කෙනෙක්. මෙයා මේ වීදුරුවේ හැටි දන්නේ නැත්තම් මම්ම හදාගත්ත ගේ මම්ම දාපු මේ වීදුරුවේ පාටක් තිබුණ ඒ පාටින් තමයි තේන්නේ නේද කියන එක දන්නේ නැත්තම් එයා හිතන එයා දැන් නිල් පාට රූපයක් තමයි දැක්කේ. නිල් පාට රූපයක් තමයි විඳින්නේ. නමුත් එයාම හදපු දේ දැන් මේ විඳින්නේ. හොඳට බලන්න එයාම මේ වීදුරුවේ හැදුවේ. ඒ එයාම හදපු වීදුරුවේ තෙන්නක පාට දැන් එයාම විඳිනවා. එල් පාට යමක් තමයි අර දෙකෙම විඳින්න පුළුවන් රතු පාට රූපේ. ඊට පස්සේ නමුත් එයා මම්ම හදෝ පාටයි මම්ම විඳින්නේ කියන එක දන්නේ නැතුව ඇත්ත දන්නේ. එක්සත් ගතකට තමන්ගේ ඡායාවටම තමන් බුරනවා නේද කියලා දන්නේ. ඒ වගේ අපිම මම්ම දාපු වීදුරුවේ පාටට මතම දෙන්නේ ඒක නේද මම්ම විඳින්නේ කියන එක දන්නේ නැතුනොත් එයා හිතාගන්නේ නිල් පාට රූපයක් තියෙනවා ඒක තමයි මම දැක්කේ කියන තැනකින් බින්ද තියෙන තැනකින් ඇවිල්ලා තමයි ආපහු පොත බලබලයි මම මේකෙන් කියුවේ ප්‍රතිසන්දි වශයෙන් විඥානේ වැටගත්තාම ඒ ප්‍රතිසන්දි සිත නිසා නාම රූප වල ආයතන ටික හදනවා අර පුරුෂයා ගියේ ඇතුලේ ඉඳගෙන එයාම ගියක් හදනවා එයාව ඇතුලේ ඉන්න විදිහට අපි ගයක් හදනවා කොහොම පිළිහිණ විදියට අපිට අවශ්‍ය ජනිතරුව ගන්නවා වගේ දැන් චිත්ත භවංගයි භවංග මට්ටමේ තියෙද්දි නාම රූප වල ආයතන ටික කොහොම හදද එයාගේම තියෙන ගතියෙන් එයාගේම තියෙන කැමැත්ත අනුවයි ආයතන ටික හදන්නේ ආයතන ටික හදලා දැන් චිත්ත භවංගයි ඔන්න මේ ප්‍රසාදයේ ඉස්සරහට මොකක් හරි රූපයක් ගැටුනහම මේ චිත්ත විදියේ සිද්ධිය නොකිය. දැන් ගේ හදලා අපි පොතක් බලබලා ඉන්නවා වගේ තමයි ඔය අතීත භවංග කියන අවස්ථාව. ඊට පස්සේ මේ ඇහැ දිවිපිට අරමුණක් ආවම කවුද ආව වගේ කියලා තේරෙනවා වගේ තමයි භවංග තමයි. ඊට පස්සේ පොත බලන එක නැවතුන වගේ තමයි භවංග උපච්ඡේද. නතර කළා කවුද ආව වගේ කීපක සිහි කරනවා වගේ තමයි ද්වාරවත් සංගල වෙනකල හැදලා බලනවා වගේ තමයි චක්කු විඥාන. ද්වාරයට හිත යොමු වෙන්නේ භවංග මට්ටමේ ඉඳලා ආය මේ චක්කු විඥානට කියලා ඇහැ උපදිනවා ඇහැට යනවා කියලා නෑ. සිහිය හිත යොමුක ඒ ඉන්න තැනම ඉඳලා ද්වාරයට හිත යොමු කරන එක විතරයි වෙන්නේ. දැන් ඉන්න තැන භවංග මට්ටමේ හිත ඉඳලා ඒ දොර කෙලින්ම යොමු වෙනකොට දොරට පිටින් දින රූපෙ එතකොට හැබැයි දොරේ මට්ටමින් මෙහාට පේන්නේ. එතකොට ඒ වගේ දැන් අපිට මේ අරමුණක් පේනවා කියනකොට හිත භවංගයි භවංග මට්ටමේ ඉඳලා මේ ප්‍රසාදයට යමක් ගැටෙනකොට කෙලින්ම භවංග මට්ටම තමයි දැනෙන්නේ. භවංග මට්ටම තමයි දැනෙන්නේ. ඊට පස්සේ මෙහෙන් යන පණිවිඩේ අරගෙන මෙයා නැගිටලා මෙහාට එන්නේ. තේරෙන්නේ ඒ භවංගයේ නතර කළ බිඳිල ద్వාරය ආරම්භ කළ චක්කු විඥාන කියලා කියන්නේ ద్వාරයට හිත යොමු කරන එකටයි චක්කු විඥාන කියලා කියන්නේ. එන්නත් ඇහි උපදින හිත කියලා හිත ඇහි උපදින්නේ නැහැ. මේ හිත යොමු කරන්නේ මේ ద్వාරයට. මේ ඇහි තියෙන අර ප්‍රසාදේ උපේ කියන තැන මොකද සතුට උදෙන් තමයි කැමරාවකට. දැන් හිතත් යොමු වෙනකොට ප්‍රසාදයක් වෙනකොට ඉතිරි රූපයක් වෙනකොට තුන් දෙනා එකම සංගලකක් වගේ ඉන්නකොට ඔන්න දැන් ස්පර්ශයි කියලා කියනවා. දැන් හැබැයි මේ හම්බ වෙන රූප මෙයාම හදපු මේ ආයතනේ මට්ටමටම හදලා එයාට දෙන්නේ. දොවයිස්රාට ආවේ සුදු පාට ඇඳගත්ත කෙනෙක්. සීනකින්වත් මෙයා දන්නේ මෙයා ඉපදුම දවසේ ඉඳලාමයි ගියේ හදාගත්තේ නිල් පාට වීදුරු ගාලා හැම අධ්‍යක්ෂකයෙක්ම බැලුවේ වීදුරු අහරන නැත්නම් පරිණෝධයක් මහවෙ වීදුරු අහරන පවති නැත්ද දන්නේ එයා අන්තිමට ඉන්නේ බාහිර දේ කියලා තමන්ගේම දේ විඳින්නේ. ඒ වගේ මේ ద్వාරයේ ඉදිරි පිටට එන්නේ සුද්රාෂ්ටක මට්ටමේ රූප කලාප කියන දනත් ටිකක් මේ ద్వාරයේ හරහා තමයි මෙහෙම හැඩයක් හදලා පෙන්නන්නේ. දැන් පෙන්නන දේ තමයි අපේ හිතේ නිදී. අර නිල්පාත වීදුරුව තියෙන්නේ මට ඕන විදිහට මම ඒ පාටේ විදිහට කැමති හින්දා මම එහෙම විදිහට දැම්මේ. මොකද දැන් මට හැම රූපයක්ම විදිද්දෙන්නේ නිල්පාතට. මම ඊට පස්සේ ඔකට රතු පාට හරි කහ පාට හරි ස්ටිකර් එකක් කලවලා වීදුරුවේ පාට වෙනස් කරගත්තා. ඊට පස්සේ මට පේන්නේ මට රූප විඳින්න දෙන්නේ ඒ පාට. හැම වෙලාවෙම මට ඒ විපාකේ මම විඳින එක වෙනස් කරගන්න දෙන්නේ දොරටු වෙනස් කරලා. මොකද මට උත්තර ටික බාහිර සම්බන්ධය තියෙන මෙයා එක්ක නිසා. එතකොට මේ ආයතන ටික වෙනස් කරලා තමයි හැම වෙලාවෙම අපේ සැප දුක් ටික වෙනස් කරගන්න වෙන්නේ. ඉතින් මම මෙතෙන් මතක් කරේ කෙටියෙන් එකක් දැනගන්න මේ හැම වෙලාවෙම අපේ හිත තියෙන්නේ ඒ අරමුණ දැක්ක ආයත භවංගය. ජී හදලා පුරුෂයෙක් දැන් අපි මේ ජී මැද්දට වෙලා ඉන්නවා මේ වටේම විදුරු ටික දාලා තියෙනවා. කොයි හරි විදුරුවක් දැන් නිල්පාට විදුරු දාලා තියෙන කියන්නේ කුමන හෝ විදුරුවක් ගාවට කවුරු හරි ආව බවක් තේරෙන මෙතන ඉන්න මට දැන් මේක දිහා බලාගෙන ඉඳලා මේ කිසිම දොරටුවක් ගන්න දැන්නේ නෙවෙයිම වටාපතේම දැන්නේ. කවුරු හරි මොකක් හරි දෙයක් විදුරු ගාවට ආවොත් ආපු බව තේරෙනවා. වටාපත දිහා බලාගෙන මේක නතර කරලා බලන්න. අහවලානේ කියලා හිතලා ඒක විඳන එයා ඒ ගැඹුරේ ඉවර මම ආයෙත් වටාපතේ. දැන් මේක ගැන දන්නේ නැහැ. ඒ දොරටුව දැන් දන්නේ නැහැ. ආයෙත් වටාපතේ. ආයෙත් වෙනදන කවුද? අහමක. එතකොට හැමදාම මගේ සැකිතුරු. දැන් බාහිර ආගමනු විදිහට ඕන විදිහට හදාගත්ත මේ ජී පුද්ගලයා නැත්තම් මම මගේ ජීවිතය යන ගමන කරනද මේ ජී? නේ ඒ වගේ හොඳට දැනගන්න මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ මේක ගේ. මේ ගේ ඇතුලේ ඉන්න ගේ ඇතුළු කරගන්න තියෙන මේ සිත තමයි ගේ. මේ දොරට උපකාරයෙන් බාහිර අරමුණු එක්ක සම්බන්ධ වෙවි මේ අරමුණු විදිහේ. බාහිර අරමුණු දැනගන්න ගන්න තියෙන මාධ්‍යයක් තමයි දොරට ටිකක් නේ. ඒ දොරටුව හරහා තමයි පිටට තියෙන දේ විද විද ඇතුලේ ඉන්නේ අපි. දැන් පිටට තියෙන අරමුණු ලැබෙන්නේ නැහැ මට ස්වභාවික. මොකද මේ දොරටුව හරහා ගිහිල්ලයි ගන්න වෙන්නේ. එතකොට දොරටුවේ තියෙන මට්ටමෙන් තමයි මට ඒකයි අපි කර්මය විදිනවා කියලා කියන්නේ. මේ දොරටුව හැදලා තියෙන මට්ටමේ රූපයක් තමයි මට විඳින්නේ. මේ අවකාශය තව සිහුම් රූප තියෙනවා හරි ලස්සනයි. ඒව මට පේන්නේ නැහැ. ඒව මට විඳින්න බැහැ. ඕනෝ මේව විඳින්න බැහැ. තවුත්සාර ලකි දෙවියෝ එහෙම බලන්න තියෙන හරි ලස්සනයි කියලා බුදුහාමුදුරේ දේශනා කරලා තියෙනවා. තවත් අපිට බලන්න බැහැ. මොකද මේ වීදුරුව තියෙන මේ මට්ටමේ රූප පේන්න නෙමෙයි. ඒකයි. තියෙන දේ පේන හැත්නම් ඒකට ආවක් නැත්නම් ලොකු වෙන්න පුළුවන් සියුම් වෙන්න පුළුවන් අවශ්‍යව නැහැ එකක් මතේ. නමුත් මේ මහ බාල වර්ගයේ ලෙන්ස් එකක් මේක තියෙන්නේ. මොකද මේ වර්ෂණය විතර ඊගාවට අපි අරගෙන තියෙන කැමරා වර්ගය අවශ්‍ය වෙනකොට අඩු වැඩි කරගන්න පුළුවන් එකක් මේ සියුම් අර සූම් කරගන්න පුළුවන් එකක් මේ සූම් බින්දු මොක් කරන්නේ නැහැ. ඒක වර්ෂණය විතරයි. ඒ කියන්නේ හිත දියුණු කළා නම් හිත දියුණු කළාම ඔයගොල්ලෝ දන්නවද මේ ඇහැ ලොක් කරන්න පුළුවන්ද කියලා. ලොක් කළාම රූප ලොකුයි. මේ ඇහැ පොඩි කරන්න පුළුවන් පොඩි කරන රූප පොඩි. දන්නේ නැහැ. මජ්ක්‍ධිමනිකායේ සංකීර්ණ සූත්‍රයෙන් බලන්න මුත්තේ බුදුහාමුදුරුවෝ ගන්නවා. අපි කොහෙද ඉන්නේ කියලා මම මේ නිකම්ම ඔයගොල්ලන්ට මතක් කරන්නේ අපි භෞතික ලෝකයක් අල්ලගෙන මේ දඟලන්නේ. මේ හිතෙන් කෝටි කරන්න දුන්නා. මම ඉතින් මතක් කළේ මේ කය අපි හිතන්නේ මේ දේ. මේ හිතට කරන්න. බුදුරජාණන් වහන්සේට පුළුවන් අභයකයක් ඇතුළේ ඉඳගෙන හිටගෙන නිදාගෙන හැදින සක්මන් කරනවා කියන හතර ඉරියව්වක් මතක් වන්ද අට පිළිතර පහිතව. පාත්‍රයෙන් කරේ තියාගෙන මේ ඔක්කොම ඇතුව අභයකයක් ඇතුළේ හතර ඉරියව්වක් මතක් වන්න පුළුවන්. ඒකටද මේ ඕන විදිහට මොකද මුළු මේ කයම හදන්න පුළුවන් හිතට හිතෙන්මයි හදලා තියෙන්නේ දැන් ඕගොල්ලෝ උඩ බලනවානේ උඩ බලනවා කියලා මොකද කරන්නේ මේ රූපේ සම්පූර්ණ අහකට විසිකේ හිතෙන්නේ නේද දැන් මොකක්වත් ඉල්ලෙන්නේ නැතුව මේ කිලෝ 50ක් නම් 60ක් නම් බර මේ කිලෝ 50 60ක් බර මේ ශරීරය අහකට දැන්නේ කොහොමද ඔයගොල්ලෝ උඩ බලනවා කියලා කලේ මොකද කියන්නේ හිත ඉතින් හිතෙන් මේ ශරීරය උඩ දානවා කියන එක බැයිද කරන්නේ පුළුවන් ඔය උපාදාන සහිතව කෙලෙස් සහිතව නීවරණ සහිතව කරන්න පුළුවන් නම් හිතට ඕක හිත දියුණුවත් ඕක සියදහස් ගුණයකින් කරනවා කියන එක බුදුමයක් නෙමෙයි අපි විශ්වාස කරන්නේ මේ හිතෙන් කය උසවන්න පුළුවන් කියලා. නමුත් අපි උඩ බලනවා කියලා කලේ මොකද්ද ප්‍රමාණය? ඈ? ඒ කියන්නේ වෙන භෞතික කිසිම දෙයක් අල්ලගෙනද අපි කලේ? නොපෙනෙන නාමද නැත්තම් මේ රූපෙට ඉඳේම උඩ යන්න පුළුවන්ද? හිතේ තියෙන ගතියකින් හිතෙන් නෙමෙයිද අපි මේ රූපේ උඩ ගන්න එක නෙමෙයිද කරලා තියෙන්නේ උඩ බලනවා කියලා? හිතෙන් නේද කරලා තියෙන්නේ? එහෙනම් හිත දියුණු කරපු කෙනෙක් මේ කය උඩට උසවනවා කියන එක ගැන විශ්වාස කරන්න බෑද? ඕන තරම් පුළුවන්. ඇයි මේක අපිට අත්විඳින්න පුළුවන් නම් කෙලෙස් සහගතව මේ ශරීරය කොහේ මොකට ගන්නවා කියන. හිතේ ඉන්නේ. නේ. එනි මම මතක් කළේ මේ මුළු ශරීරේම ආයතන ටිකම හදලා තියෙන්නේ නැති කරගෙන තියෙන්නේ එහෙම පිටින්ම කර්ම දූපමෙව මේ පරිසම්පදෙන් දෙන්නන්නේ අන්තයන්ට දලක් සතහනක් ගන්න මේ වගේ දර්ශනයක් හරි දැන් මේක අපි හුඟක් මඟිතව ටික මේ දර්ශනය හරහා අන්තිමට කියනවා මේ ලෝකයේ කියන එක අපිට මෙහෙම හම්බ වෙන්නේ මෙහෙම අරමුණු දකින්නේ අර භවංග මට්ටමේ තියෙනකොට සිත නිවින්දනේ නැත දුන්නා වගේ කිසිම දෙයක් ගන්න නැහැ. නිවින්දනේ නැත දුන්න කෙනාට සිත භවංගයි නමුත් කිසිම ආයතනයක් ගන්නෑ නේ. භවංග මට්ටමේ සිත ඉබ්බඳුයි. ඉබ්බඳු තැනක ඉන්නකොට මෙහෙන් මේ ප්‍රසාදයට ගැටිලා පණිඩේ ඇතුළට ගිහිල්ලා ඇතුළෙන් අවදිලා මෙහාට ආවහමයි මේ ආයතනය ගැන ගන්න. ඇහැ උපන්න කියන්නේ එතකොටයි. මෙහෙන් මෙහාට ආවහමයි ඇහැ උපන්නන්නේ. එතකොටම ඒ ඇහැ මණ්ඩමුඩු රූප ඇහිලා ගියා. ඇහැ හිතේ රූපේ ඔක්කොම ආභ්‍යන්තර ශරීරයට යන්නේ. ඊට පස්සේ ආයත බලංග වෙනකොට දැන් මේ විදිහට එන්නත දුන්නු කියලා ඇහැ තියනවා කියන්න පුළුවන්. තියෙනවා. එතකොට භවංග මට්ටමේ හිත තියනවා කියන්නේ ඇහැ නෑ දැන්. ඇහැ හිතේ නෑ අපේ. ආපහු මේ ප්‍රසාදයෙන් යමක් ගැටුණාම භවංග භවංග සලන භවංග උපජ්ජේක ద్వාරා වජ්ජන කියලා චක්කු විඥාන කියලා චිත්ත මෙහාට යොමු කරනකොට ඇහැ උපන්නා. එතකොට අනුරූපේ වෙනවා. තින්න සංගති පස්තු තුන් දෙනාගේ එකතු වුනේ දැන් ඇහැ පෙර නොතිබීමයි හටගත්තේ කියලා කියන්නේ ඒකයි. ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ ඒකයි. රූපය කියන්නේ දැන් මෙහෙම යොමු වෙච්ච නිසාමයි රූපය කියන්නේ උපදින්නේ. ආත්මය යන මිත්‍යදීලා භවංග වෙනවා කියන්නේ ඇහැගෙන ගන්න ඇහැ. හොඳට දැක්කද? නිවිඳන එන්නතර තුන්න කෙනාට හිත භවංගයි ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙනවා කියලා අපි කියයි. එයාට මේ ඇහැ කැපුවක් දෙන්න ඇහැ කියන්නේ. ඉතින් ඇහැ ඒ විදිහටමයි හැමදාම මේ ඇහැ කියන එක ආයතන ටික ආයතන හයම උපදින අවස්ථාවක්. ඒ නිසායි ඇහැ අනිත්‍ය ලබනවා කියන්නේ දෙයක ඇහැ පෙරමුතුදීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. කියන විදිහක් කියන්නේ. එතකොට අපි මේ මොනවා හරි දෙයක් දකිනකොට අහනකොට දකින ඉස්සලා තිබුණත් නෙමෙයි දැක්කට පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවටයි දෙන්නේ කියන වචන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විඥාන පත්‍ය නාම රූපජ සලආයතන සලආයතන පත්‍ය පස්කින සිද්ධිය නිසා ප්‍රතිසන්දි වශයෙන් විඥානෙ කියනකොට නාම ධර්ම වරණය කරලා ආයතනෙට දැකගෙන ඒ ආයතනේ සවිඥානික වෙච්ච නිසා ස්පර්ශ වෙලා ඒ අරමුණ විදිහට ගියා. මේ දැන් මේ කියපු ටික මේ තේරෙන්නේ නැහැ කියන්නේ. කියන්නේ කියන්නේ මම අදක්ෂයි. අදක්ෂයි කියන්නේ මම කියන්නේ තව තීවුණ වැඩිනුනේ අපි අනුමාන නොවන කියන්නේ මේක තියෙන්නේ. දෙක තේරෙනවා වෙන්නේ නැහැ වෙන ක්‍රමයකට කියලා. නමුත් මට තේරුණාට ඔගොල්ලන්ගේ ආශ්‍රයයෙන් මට දෙල්ල දෙන්න තරම් මම දැක්කේ. මගේ පෞද්ගල ගැටලුව තියෙනවා. කමක් නැහැ. පවංග පිටානෝ පවංග පිට නිසා නාම රූප වල නාම රූප දෙකට අනුව කියන්නේ. මොකද ඒ සිත ගන්න නෙවෙයි සිතේ තියෙන චෛත්‍යික ටිකට අනුවයි මේ ආර්ග ටික ඇති. කියන්නේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය තමයි. එතකොට මේකෙ කෙටියෙන් ගත්තහම දර්ශනය මතක් කරගන්න ලෝකේ තියෙන දැකීම ගැන අපිට කියන්න ඕනේ මේ දකින් දිස්තර දැකයන් පස්සේ තියෙනවා හම්බ වෙන දේ තියෙනවා කියන මේ මට්ටමේ ඉන්නකොට මෙන්න මේ අපි අද ඇත්තයි කියලා ජීවත් වෙන මට්ටමට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකාන්ත පොරවචනයක් ඔක වැරදී මිච්ඡාදිට්ඨි. ඇයි වැරදී මිච්ඡාදිට්ඨි කියලා ඔබට කියලා මොකද සම්මාදිට්ඨි අහුත්වා සම්භූතං මුක්තං භවිෂ්‍යති. පෙර මුත්‍තිදී මහතගෙන ඉතුරු නැතුව නැති වෙනවා. යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධයෙන් නිරෝධන. යේ ධම්මා හේතුපබෝතේ සංහිතතතගතවහ කියලා මේ පදිතකම් වල සිද්ධිය හරහා හේතු නිසා හටගෙන හේතු නැතුව නැති නැතු දර්ශනයක් එනවා. තිබුණා නෙමේ කියනවා මේ අවස්ථාවට හටගන්න. ඊට පස්සේ ඇයි එහෙම කියන්නේ කියන කාරණා ටිකට තියෙන සාක්ෂි ටික තමයි පෙන්වන්නේ පටිසම්පාදයන්ග ටික අවිද්‍යාවෙන් හටගත්ත කර්මය නිසා ප්‍රතිසන්දිවතින් විඥානය පීඩලා ඒ හිත නිසා මේ නාම කය සවිඥානක වෙලා නාම රූප දෙක වෙලා ඒ නාම රූප දෙක මත ආයතන ටික ඇදෙන්නේ. ඒ ආයතන හරහා ස්පර්ශ වෙන දේකුයි විඳින්නේ කියලා පෙන්නනවා. ඒකෙන් පෙන්නනවා සලායතන පච්චා පස්ස කියන එකෙන් පෙන්නනවා ආයතන ටික නිසා ස්පර්ශ වෙච්ච දෙයක් විඳිනවා මිසක තියෙන දේවල් විඳින්න බෑ කියලා. මේ කාරණාවෙන් අපිට ගන්න. එතකොට ඕම් ওই ටික දැනට දැනුමේ තියාගන්න. ඕගොල්ලෝ එක දෙයක් දැනගන්න කවදාම හරි දවසක ධර්මයේ දැක්ක කියන්නේ නම් අද අපේ තියෙන මානසික මට්ටම ගෙවිලා දකින්න ඉස්සලා තිබුණානේ දැක්කපටි තියෙන අවස්ථාවට හැදෙන්නේ කියලා ඉක්ෂණික ආරම්භනේ. සංතති වශයෙන් ගත්තොත් උපදින්නේ ඉස්සලා තිබුණානේ ආයතන ටිකේ පහළ වීමම අපේ ඉදීම කියලා කියන්නේ ආයතන ටිකේ පැවැත්මමයි ජීවත් වීම කියන්නේ ආයතන ටිකේ නිරෝධයමයි ලෝක නිරෝධය කියන ටික තමයි සංතතිය හැදලා කියන්නේ. ඔන්න ඔතෙන්ට අපේ මනස ගණ්ඩෝනේ ඒ ගන්නේ මේ පරිසම්පාදයේ හරහා දැකීම තුලිනුයි කියලා දැනුම ඇති කරගෙන තියාගන්න. ඔය ටික ඔය දැනුම ඔය දැකීම ගන්න ජීවිතේට තේරුම මට්ටමට ගන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව තියෙන කියලා දැනගෙන සිල්වත් වෙන්න ඉඳලකට හඳුලා කොහොම චිත්ත සමාධියක් ඇති කරගන්න විදර්ශනා නැත්තම් සමා ප්‍රඥාව තමයි මේ දර්ශනේ පිළින විදිහට මේ දැනගත් දර්ශනේ ජීවිතේට ලඟ වෙන විදිහට අද අපි ඉන්න මේ වැරදි දර්ශනේ අතහැරෙන විදිහට එක එක විදිහට එක එක උපායන් කර කර හිතන්න. සිටිය යුතුමයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් වෙනෙහි කළ යුතුමයි. ඒක. සියලු උදාවට පූර්වනිමිත් අරුණ මහණෙනි සාක්ෂාත් නබුල චේතුයුක්ති අභිහත් සාක්ෂාත්කම් පූර්වනිමිත් යෝනිසෝ මනසිකාරය. ඒ නිසා ඔන්න ඔය ටික තමයි මට මුලින්ම මතක් කරන්න තියෙන අද දවසේදී කච්චනගත හමුව දේශනා කළ එකයි. දැන් අවිද්‍යාව මට්ටමට කර්ම රැස් වෙනවා, කර්මයේ මට්ටමට ප්‍රතිසන්දි සිත්, ඒ මට්ටමට නාම රූප වෙලා, ඒ මට්ටමට ආයතන ඇවිල්ලා ආයතන මට්ටමට ස්පර්ශ වෙනවා කියන සිද්ධිය තියෙන නිසා අපාය නැහැ කියන්න බෑ. ඇයි? දැන් අකුසල කර්මයක් අපි කළොත් අපේ අවිද්‍යාවම අවිද්‍යාවෙන් ඉන්න අවිද්‍යාව මට්ටම මත මොඩගමේ මට්ටම මත කර්මය නාමත් එක්කෙනවා. අකුසල කියන කර්මයක් රැස්වෙනොත් ඒ කර්මය මුල් වෙලා නම් ප්‍රතිසන්දි සිත පහළ වෙන්නේ. පහළ වෙනකොට ඒ සිත ඇසුරු කරගෙන තියෙන දැනක ඒ සිතේ තියෙන නාම ධර්ම වලට ඒ රූපය හැදෙනකොට ඒ ආයතන ටික ඒ නාම රූප දෙකම ආයතන. ඒ ආයතන ටිකට ස්පර්ශ වෙන්නේම කූරෝ කටුකෝ තියුණෝ දුක් වේදනාව නිදිට මට්ටම්. අරමුණම යන්නේ. කොන්න දැන් මේ වගේ මට්ටමට ආයතන හැදුණු මෙහෙම වූ ස්පර්ශයක් ලැබෙනවා කිව්වොත් ඒ ස්පර්ශ වෙන මට්ටමට, ඒ ආයතනේ මට්ටමට, ඒ ආයතනේ ස්පර්ශ වෙන මට්ටමට අපි කියන අපාය කියලා. අපි දන්නවා අවිද්‍යාව තිබිලා මේ මට්ටමේ කර්ම තිබුණොත් ඒ ප්‍රතිසන්දි සිත නවත්තන්න බෑනේ. ඒ ප්‍රතිසන්දි සිත තිබුණොත් ඒ සිතේ තියෙන නාම ධර්ම ඊටානුව හැදෙන රූපයි එහෙම වෙනවා කියන එක නවත්තන්න බෑ. එහෙම වුණොත් ආයතන ටික ඒ නාම රූප දෙකේ මට්ටමට එනවා. ඒ ආයතන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චපස් ආයතන නිරය කියන එකට ස්පර්ශ ආයතන හයම පවිතු පවිතු කියන චපස් ආයතන නිරය කියන එකට කියන්නේ දිව්‍ය ලෝක ආයතන කියන චපස් ආයතන ස්වර්ගය කියන. එතකොට මේ ස්පර්ශ ආයතන හයම පවිතුයි. දැන් ඒක විපාක කියන්නේ ඒ ආයතන වලට හම්බ වෙන අරමුණු තියෙන්නේ කෝරු කටුකු තියුණු දුක් වේදනාම විඳින්න පුළුවන් වෙන විදියට. ඒ ස්පර්ශයේ තියෙන්නේ එතකොට එක එක මට්ටම් වලට ඒ විපාකේ ඒ ආයතනිකේ ආවශ්‍යතාවක් තියෙනවා. මේ වගේම විඥානය දැකගත්තාම ඒ නාම රූප දෙකේ ආවශ්‍යතාවක් තියෙනවා. ඒකත් ඒ ආයතන දෙකේ පිටනවා. ආයතන වලට තියෙන අවශ්‍ය කියලා කියන්නේ මේ නාම රූප දෙකේ පැවැත්ම. ඒකත් ඒ නාම රූප දෙකේ අවශ්‍යයේ තියෙනවා. ඒ ආයතන තිබ ඒ ආයතන තියෙන තාක් ඒ ස්පර්ශෙ නිත වෙනවා. ඔන්න එහෙම දකින්න නිසා අපාය නැහැ කියන්නේ නැහැ. ඒ මට්ටමේ අවිද්‍යාව අඩුවල ඒ මට්ටමේ කර්මයක් නොකොළොත් ඒ මට්ටමේ ප්‍රතිසන්දි වශයෙන් විපාකයක් පිළිදී නැත්තම් ඒ වගේ නාම රූප හැදුන් නැත්තම් ආයතන හැදුන් නැත්තම් නිබන්දු දුකක් ස්පර්ශ වෙන්නේ නැහැ කියලා දකින්න නිසා කියනවා කියන්නේ. මොකද එයා දන්නවා මේ මේ ලෝකේ හැදෙන්නේ අපාය හැදෙන්නේ මෙහෙමයි. අපාය කියන එක නෑ කවදාවත් මේ මට්ටම. ඊට පස්සේ මනුෂ්‍ය ලෝකයේ හැදෙන හැටි දන්නවා මේ විදිහට ආයතන ටික ඒ අවිද්‍යාවෙන් කර්ම කළා, කර්මය මත ප්‍රතිසම්පි වශයෙන් දැනෙන නිසා ඒ නාම රූප දෙක විනා ආයතන හැදෙනවා. දැන් ඒ ආයතන ටික මට්ටම මට්ටම මේ විදිහට. දැන් මේ කර්මයේ මට්ටම මේ කර්මයේ මට්ටමට හැදුණු ප්‍රතිසන්දි සිත නිසා හැදුණු ආයතන ටිකකින් විදින නිසා මේ කර්මය අර කර්මයේ මට්ටම නෙමෙයි නිසා අපිට අපායක විදින්න බැහැ. අපාය වන්න කච්චේට අපේ මට්ටම විදින්න බැහැ. මොකද දැන් මේ හේතු දෙක දෙකට ඇවිල්ච්ච ආයතන දෙක ප්‍රතිපද. දැන් මේක වඩා අලෝභදේ සමෝහ කියන කුසල මූලයෙන් හටගත් විපාක සිතකින් හතපු නාම රූප දෙක නිසා ආයතන ටික නිසා ඇති වෙන ස්පර්ශ මට්ටම තමයි දෙවියෝ කියලා කියන්නේ. දැන් ඒ මට්ටම මේට වඩා සූක්ෂමයි. අපිට ඒ මට්ටම දැන් ඉඳින්න බැහැ. හේතු වෙනතුන් හැම තැනකම හොඳට බලන්න ඒ ස්පර්ශයේ ඒ විදිහට සැප දුක් දෙක වෙනස් කරලා තියෙන්නේ බාහිර තියෙන දෙයකින් නෙමෙයි. ඊට පස්සේ බ්‍රහ්මයේ දෙපයක් ගන්නද එතන අලෝභදී සමෝහකින කුසල හේතුව හිතසින් නිසා ඒ උපන්න ප්‍රතිසන්ද හිත වෙනස් කරනකොට ඒ හිතේ තියෙන නාම ධර්මයි ඒ රූපයයි දෙක. ඒ මට්ටමට ආවම එතන ඇතුළු ආයත නැති වූ ඒ මට්ටමකින් ස්පර්ශයේ දැසි වෙනවා. දැන් එයා විදිහේ මේ මට්ටම. දැන් එයාට විදිහින්ද බෑ ප්‍රඥාන්ගේ දෙවියන්ගේ මට්ටමත් මනුස්සයන්ගේ මට්ටම තමයි මට්ටම. අර තුන්දෙනාටත් බෑ දැන් එයාගේ මට්ටම. හොඳට බලන්න අපි හිතාගෙන අපායේ තියෙනවා දිව්‍ය ලෝකේ තියෙනවා බ්‍රහ්ම ලෝකේ තියෙනවා මනුස්ස ලෝකේ තියෙනවා ඒකේ අපි ඉපදිලා කියලා මේ සිද්ධිය කියන අපි ওই දකින සිද්ධිය තමයි පුද්ගල භවය කියන්නේ. ඒක පුද්ගලෙත් නියන්නේ කියන තැනකින් තියෙනවා. නමුත් දැන් මේ දැන් මේ මොහොතේ ප්‍රතිසන්දි ඔය සිටි බලවත් හේතු යෙදුණු මේ හිතේ කර්ම සම්පූර්ණවම මේ දැන් බලපෑම් කරන පුත්තන් විශ්ිතට. ඒ මොන ඒ හිතේ තියෙන නාම ධර්ම වෙනස්ම ශනිකව ඔය ආයතනික දැන් වෙනස් වෙනවා. වෙනස්කම විදිහ විපාක වෙනස්. මේ විපාක ටික වෙනස් වුණොත් මේ මට්ටම පේන්නේ දැන් ඒ ආයතන වලට. ඒ හැබැයි ඒ මට්ටමට ගෝචර ආය ඒ ආයතනට ගෝචර මට්ටම තියෙන උගල අපායිකදලා කියන්නේ මේ දැන් ඒ මේ කිසිම නිමිත්තක් සංඥාවක් මේ මට්ටම නෑ ආයතනික වෙනස්කම්. ඊගාමට දැන් ඒ ප්‍රතිසන්දි අපිට දෙලි කර්මයක් ලැබුණොත් මේ දැන් ප්‍රතිසන්දි සිිත වෙනස් වෙයි. ඔය මට්ටම මොකද ඒ හිතේ නාම ධර්ම වෙනස් වුණොත් ආයතනික ශනික වෙනස්. එතකොට හැබැයි ආයතන වෙනස් වුණොත් දැන් මේ ලිඛු මට්ටම වෙනස් වෙලාදී මේ මට්ටම පේන්නේ නෑ. මේ කිසිම දෙයක් නැහැ. හැබැයි ඒ වෙනස් වෙච්ච මට්ටමක තියෙන. ඒ මට්ටමේ රූපහා ඒ ආයතන ගැටේ. ඒකත් කියන්නේ දිව්‍ය ලෝකෙට කියනවා. ඕගොල්ලෝ දිව්‍ය ලෝකිය. කන්දාලම් පහතු බව ආයතනන් කොට ලැබුව අයමුච්චි දාමි. ස්කන්ධයගේ පහළුවේම ආයතනයක ලැබීම හැඟෙන්නේ ජාතිය කියන්නේ. එතකොට මෙතනදී හැම වෙලාවෙම මේ ඇතුළතින් තමයි වෙනස් වෙන්නේ. ඔබට මම අර කතාව කියන පොතේ කිය කතාව කිව්වෙ නේද? ඒකට හේතු ටික අර බුදුජානකන්සේ කාලේ හිටපු මේ සොබි අන්තිම දුප්පත් මිනිසයා තමයි කොන දුගිය. පොය දවසේදී රජගහනුවර සිටන්නන්ගේ ගේ කුඹුරේ කුලියවර කරපු කෙනා තමයි කොන. පොය දවසේදී මෙයා වැඩ දෙනකොට අහන සිටුවරේ අද පොය සිල් ගන්නවද වැඩ කරනවද? අනේ ස්වාමීනි කන්න පොතේ තියන්නේ මම මට බොම්බාන් දෙකක් දෙන්න අදත් මං හාන්න යන්නම් කියන මොකද සිල් ගන්නවත් එහෙම විදියක් නෑ වත්තමක් නෑ. මෙයා මොකද කරන්නේ ගොම්බේ බාන කස ගන්න කුරට යනවා. දෙදිට කියනවා තියෙන දෙයක් මොනවා හරි උයාගෙන එන්න. ඉතින් ගෙදර තිබුණු හුමුසාවල් ටිකක් එහෙන් එහෙන් අතපත ගාලා යනකම් බක්ටක් උයාගෙන දෙලින් දෙනා දැන් මෙයා පොල් දවසේ උදේ ඉඳන් හාලා දැන් දෙලින් දැන් මොකද කරන්නේ? ලොකු මිනිස්සුන් පුත් හදාගන්න කුඩු මොසාල් ටිකෙන් බක් ටිකක් හදාගෙන ඉක්ම දෙනකොට සරිත් මහ රහතන් වහන්සේ ඉස්සරහට එනවා. දවස් හතක් නිරෝ සමාපත්තිය ඉඳලා සංඝරත්න තමයි එන්නේ. කල්පනා කරනවා දෙලින්ද හරි ශ්‍රද්ධාවෙන් උපත් උනාට. අනේ සස්තරදීත් අපි පින් නොකල නිසා පොයක් දවසට අපිට අන්ගේ වැඩ කරන්න වෙලා කුසලයක් කරගන්න විදිහක් නැහැ. මේක පූජා කරගන්න තියෙනවා. පූජා කිරුත් උදේ ඉඳන් මහන්සි වෙන තමන්ගේ ස්වාමියා පැත්තට දැන් සීමන බඩගින්නේ. මේ කුම්සාවල් ටික දෙනකන් දැන් ඇති බඩගින්න බලන්න. ඊට කල්පනා කරනවා ආර්ය මහන්සිව හම්බ වෙන දාට දෙන්න දෙයක් නැහැ. දෙන්න දෙයක් නැවට හම්බ වෙන්නේ. දැන් එක පැත්තකින් බඩගින්නේ ආර්ය, තව පැත්තකින් ගණන් වහන්න මුටි කන්නත් දෙන්න පුළුවන්. ඒකවස්සේ පින්දහන් කොන්සර්ට් එකක් වතුලා තියෙන්නේ. පොඩ්ඩක් ගහන්න මට කමන්නේ වෙන දෙයක් උනාවේ මම පූජා කරනවා කියලා බොහෝම සද්ධාවෙන් අර බොහෝ සල්පත් පූජා කරනවා. පූජා කළා මුන්ට ගෙදර ගියා. ගිහිල්ලා අතපත ගන්නවත් නැහැ. පාර පොඩු මොහොත සල් ටිකක් තිබිලා පත්තු යන්න මැදි වතුර ටිකක් උඩාවක් දාලා කැඳ ටිකක් හදාගත්තා. හදාගෙන ඉක්මනට අරගෙන යනවා දැන් මේක. දැන් බයයි ඒ තමයි ස්වාමීතුන් වේග මහන්සිල මහන්සිල පුන්න මොකද කරන්නේ කුඹුරේ උදේ ඉඳන් තියෙන හාලා වතුර ටිකක් වක්කඩේ වතුර ටිකක් බොනවාම දැන් බඩගෙන ඉඳගෙන දැන් මොනසාල් බක්කවත් නැහැ බලාගෙන ඉන්නවා නැහැ බැරි වෙන හැමෝට ඇවිල්ලා ඉඳගෙන ඉන්න මොකට ඈතේනවා දැන් යාට බයයි බන්නේ ඈත ඉඳන්ම කියනවා එහෙමනේ ඔයත් අනුමෝදන් වෙන්න මම මෙහෙම ටිකක්මත් කළා ඔයාට මේ කෑම තිබුණාගෙන උඩට සරි මහ රතන සංස්යාව ඒකමම පූජා කෙරුවා කිව්වහම මෙයා මොකද කියන්නේ අතන සාදු සාදු කොච්චර දෙන්න මට කන්නනකත් කමන්නේ අපි පින්න කොළින් ඉඳන් නියමුනේ කියලා මෙයාත් අනුමෝදන් කරනවා අනුමෝදන් කළා ඊට පස්සේ ගෙන අපි කැඳට ගිහින් නමුත් කැඳ මෙයාගේ දෙහෙත් කොච්චර දෙද කියන කලක් වගේ එහෙම මේ ගහ හැවෙන බිඳින්ද කපුරුටම රූ තියාගෙන නිදාගත්තා ටික නැගිටලා වන්නකොත් මුළු කුඹුර දෙත්තම දිලිසෙනවා එස්තරල බැලුවා බලවට අදක තිහදාල බැලුවා මෙයා හිතන්නේ දැන් මට උදේන වැඩකල වැඩිකම කලක් ඒ පාරසස කුඹුර දෙත්ත දිලිසෙනවා බිරිඳ බලනකොට බිරිඳ තමයි ඇත්තමනේ නන්දිලිසෙනවා හරි පුදුමයි පාර ගිලගල මුළු මැටි ඔක්කොම දිලිසෙනවා නියරමල් මැටි ඔක්කොම ගිහිල්ලා කෑල්ලක් කරගෙන උදාර නටකල් මොනවා එකක් හද වෙනවා ටන් 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 වරණ මොළු කුඹුරම රත් කරනවා තේරෙන්නේ දැන් ඊට පස්සේ මොකද කරන්න මම කල්පනා කරනවා දැන් මේ වගේ වස්තුවක් තියාගන්න තහන රජයටයි හිත දැන් ලොකු දෙයක් හම්බුන රජට උනත් තහනන්නේ නේ මොකද එපා රජවට කිව්වහම ඇවිල්ලා බලන දැක්ක පොන්න දුක උදේ ඉඳන් හාපු මොළු කුඹුරම නියරවලුයි නැති ඔක්කොම රත් කරනවා කර්මීවා කර්මීව කරත්ත ගෙනහැරලා පන්සිය ගන්න පටවන ඔක්කොම කොඹුර කොට කොටා පටවනවා කරත්තට දාන ටික අමුතුයි දාන ටික අමුතුයි දැන් මේ හැටි බලන්න මේ විපාකයේ වෙනස් කරනවා දැන් අපි ওই දර්ශන ටික ඔක්කොම බලලා මේ කුමරවත් තරම් වුණා මේ අඟුරු වුණා කියන්නේ නෑ මෙයාට විපාක දෙන්න ඕන හැටි ඒ ආයතන ටිකට පේන හැටි දැන් ආයතන මෙහෙ වෙනස් කරන්න ශනික කර්මෝගති මේ වෙනස් කරනකොට මේ වෙන්නේ නැත්නම් මේවා මේ භෞතිකයේ කටට කල වෙනස් කියලා හිතන්නේ නේද වෙනස් වෙනවා තියෙනවා නම් හත් ඊළවසේ දැන් ඉතින් අඟුල රජුගොඩ කිව්වා පටවන පටවන අඟුල හරි එහෙනම් පටවන්න පොන්න දුගියගේ රත්තරන් කියලා කිව්වා දැන් කිව්ව පොන්න දුගියගේ රත්තරන් කියලා පටවන 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 රත්තරන් දැන් රජුගොඩ රාජ්‍ය බණ්ඩාරකට ගන්න කියලා පටවපු පටු ඔක්කොම අඟුල පුන්න දුගියගේ රත්තරන් කියලා මටවන එක රත්තරන්. එහෙනම් මේව මට ආයේ නෑ මේව පුන්නටයි ඇති කියලා කියනවා රජෙන් ඉදිරිය ගොඩ ගන්නවා. තවන් කන්ද ඔක්කොම නෝර අඳුරලා කඩවල මේ තරම් රත්තරන් ගොඩ කියන කවුරුහරි ඉන්නවා ඉදිරියට එන්න මේ රජ ගන්නත් නැහැ කියලා. එහෙනම් මේ වගේ රත්තරන් මේ තරම් වස්තු දිනකොට මොකද කරන්නේ? සීතු තනතුරක් දෙන්න සූදුවේ කියලා. ඒකට පස්සේ පුන්නට සීතු තනතුරක් දීලා සීතු මාලිගනේ ඒ බීජෙන් ගියාම නැද හදලා දුන්නා ඔක්කොම ඊට පස්සේ මෛත්‍රී ධ්‍යාන සම්වදින උපාසිකාවන් කියන්නේ අතරින් අග්‍රයි උත්තරානන්ද මහත් උත්තරානන්ද මාතාව කියන්නේ පුණ්‍යගේ දුව. එතකොට ඒ පුණ්‍ය දුගිය තමයි හිටපු අන්තිමම උපත් වෙන කල්පෝලි දුගිය පුණ්‍ය දුගිය තමයි රජගහ නුරේට අන්තිම දුගියම දෙන්න නමුත් ඒගොල්ලෝ ඒකේ සිස්ටම් එක පත්තර මම මතක් කළේ කුසලය කියන එක මෙවතරහන් ඒ මොහොතේම ආයතන ටික වෙනස් කරගන්න ආයතන වෙනස් කරනවා ඒකයි මම කියන්නේ කුසලේ සතන්කාරී දතන්කාරී කරනවා මෙතෙන්ට විපාක දෙන්න ඕන මේ ආයතන ටික වෙනස් කරන්න අපතර ගන්නක් යන්නේ මේ මෙතෙන්ට විපාක දෙන්න ඕන මේ ආයතන ටික වෙනස් කරන්න අපතර ගන්නක් යන්නේ මෙතෙන්ට විපාක දෙනවා මේ ආයතන ටික මේ වෙන්නේ බාහිර දෙයකින් නෙමෙයි මේ සිද්ධිය අපි මේ ලෝකයේ හදලා තියෙන ක්‍රම අර මම කියන්නේ සෝරේ සිටුවර එන්න ගන්නවානේ මහා කර්තයන් මහා රහතන් වහන්සේ පොරොන්කොට සෝරේ සිටුවර එතන යනවා ශරීරය පීවතර කච්චායන් කියනම රත්තරන් කියන්නේ කනද කියලා කියන්නේ ශරීර රත්තරන් මේ සිටුවර නිකන් පාවු විතරට ඇතුළුනම් මේ ආන්දර වගේ දිවිඳ වෙනවා කියන ඊට පස්සේ නෑ එහෙම වන්න මගේ දිවිඳත් නේ පාට වෙනවා කියලා හිතුවා. ඒ සිතුවිල්ල සමග සම්පූර්ණම පිරිණ අනුභවය අත්හැරලා ඒ මොහොතේ. ඒ මොහොතේම ඇයි ඉච්ඡා. එයා ඊට පස්සේ ආපහු සිටින දුරට යන ලැජ්ජාවේ ඔක්කොටම හොරෙන් මේ කාන්තෙන් මේ ගිහිල්ලා වෙන කරත්තයක් පස්සේ ගිහිල්ලා වෙන සිටු වෙන නගරයකට ගිහිල්ලා ඒ මෙයා ලස්සන නිසා ඒ නගර සිටුවරය මෙයා විවාහ කරනවා. ඊට පස්සේ ඒ සිටුවරියට දරු දෙන්නෙක් හම්බෙනවා. පහු කාලෙදී මහා කත්තයන මහරතන මේ එයාගේ දැන් ගැමි කෙනෙක් නේ. එයා ඒ සිටුවරියක මහල වීදිය බලනකොට ඒ රජකහ නෝර සෝරිය සිටුවරිය හිටපු කාලේ ඒ නෝරේ හැලි යාළුවෙක් කෙනා දකින්න. දැක්කම පුරුෂයෙක් කියවල ගෙන්නනවා. මාව අඳුරන්න පුළුවන්ද කියලා. බෑ කියලා. දැන් කාන්තාවක්. ඊපස් කියනවා ඒ නගරේ සෝරිය සිටුවරිය හිටියනේද කොහොම සෝරිය සිටුවර අනේ එකතරක් නාන්න කියලා ගියා. නාන්න කියලා ගියා. නාන්න කියලා ගියා. දෙච්ච දෙයක් නෑ. ආගියක් නෑ. හොයාගන්නේ නෑ. අහකටත් නෑ. ගොඩක් දෙනෙක් හිතන්නේ යා වතුරේ ගිහින් නැරෙන්නේ කියලා එහෙම. ඊටස්ස කියනවා මේ කතාව මම තමයි සෝරේ සිටිනවා මට මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ. ඇයිද සමාව ගත්තේ නැද්ද කියලා. නැහැ කියලා. මහා කර්තන මහ රත්න සංසේ වැඩම වල සමාව ගන්න කියලා. එතකොට හරි කියනවා. ඊළඟට මොකද කරන්නේ? අර සිටුවරයකට කියලා ගෙදර පුදු දානයක් ලැස්තිරලා මහා කර්තන මහ රත්න සංසේ ගෙන්නලා දානේ දීලා කාර්යාගාරය සමවෙන්න. කිව්ව විතරේ යමක වෙනස් වෙනවා. සම්පූර්ණ සෝරේ සිටුවරය. දැන් හරි පස්සෙ. දැන් මේ දරුවෝ දෙන්න දැන් අම්මගෙ දෙන්නේ. එකද කියනවා මේ දරුවෝ දෙන්නා ඔබගේ මගේ අපි දෙන්නා මේ දරුවෝ දෙන්න හදාගන්න කියලා බෑ කියනවා. මෙච්චර දෙයක් වෙලත් මිනිස්සු ජීවිතේ තේරුම් ගන්න තේ මිනිස්සුන් නිඳාකට යුතුයි. මේ මට ජීවිතේ දෙන මේකෙන් හරියට යමක් කියලා දුන්නා කියලා මෙයා එහෙම කියලා මහා වෙනවා. ඊට පස්සේ මහානලා අධ්‍යාත්මිකවත් වෙනවා. වික්ෂම මහන්සල අහනවා ඔබට දාව උපන්න දරුවෝ දෙන්නත් වැඩිපුර ආදරේ කුෂින් වගේ දරුවෝ දෙන්නත් වැඩිපුර ආදරේ. ඉතින් කෙනෙකු කුසින් වදපු දරුවෝ දෙන්නට ගොඩක් ආදරේ කියලා. ඉතින් උරම ඉඳලා ඊට පස්සේ අහනවා මේ දරුවෝ දෙන්නේ කාටද මන් දෙන්නගේ කියලා ගොඩක් ආදරේ කියන කාරණේ කියලා හිතට ඊට පස්සේ. ඉතින් මම මේක ගත්තේ අපිට හිතන්නේ නැහැ අපි හිතන්නේ නැහැ. නමුත් බලන්න එක සිතුවිල්ලක් නිසා මුළු ජීවිතයක් වෙනස් කරනවා. ඊට පස්සේ යාමකින් පිට සම්පූර්ණ වෙනස්. ඒ දැන ස්පර්ශ වෙනස්. ඒ දැන වේදනා වෙනස්. සම්පූර්ණ ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේ මුළු ලෝකෙකට වඩන්නේ දර්ශනය එකක් කියන එක මම කතා කරන්නේ දෙන්නන්නේ ඔය නිසා මේ බුදුදහම ඇතුළත හොබවට ඉතල බලන මේ අභිධර්ම කියන එක මෙච්චර බෙදන්නේ බෙදන්නේ ඔය නිසා මේ ටික ලෝකෙ දන්නේ නැති හින්දා ලෝකෙට අවිෂය නිසාම ඔය අභිධර්ම වල බොරු කියනවා ලෝකෙට සමහර දැන් බලනකොට සම්මාදිට්ඨිය උණුසුමවත් නැහැ කියලා හිතනවා කියලා හිතනවා මොකද හැමෝම මේ බහුතිකය තුල ඉඳගෙන තමයි තවත් අනිත්‍යය ගැන හරි කතා කරන්නේ. ඒකා සියුම් තැනකින් අනිත්‍යය ගැන කතා කරද්දී ඒ අනිත්‍ය ගැඹුරු නැහැ. බුදුජානක දේශනා කරන අනාගත බය සූත්‍රයේ මහණ අනාගතයේදී ගොඩාක් දෙනෙක් ගැඹුරුයි ගැඹුරු කියන වෙරළම ඇසුරු කරමින් කියනවා. වෙරළ ඉඳගෙන ගැඹුරුයි කියනවා. මේ මහා රූපකලා බිඳි බිඳි බලලා නෝකලා ගැඹුරුයි ගැඹුරුයි කියනවා. මොකදත්තකම ගැඹුරුයි කියන්නේ බුද්ධහම වෙන මොකද මේ ලෝකයේ මෙහෙම ජීවත් වෙන තැනක සම්පූර්ණ අනිත්‍යතරේම දර්ශන දේශනාවක්. ඉතින් මම සත්පුරුෂයෙක්ට එක දෙයක් මතක් කරන්න. අපි වහම් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් එක දෙයක් මතක තියාගන්න මේ අපි ජීවත් වෙන ලෝකයක් තිබුණා තියෙනවා කියන මේ දර්ශනයම වැරදි කියන එකයි බුදුහාමුදුරු පෙන්නේ. බුදුහාමුදුරු ලෝකේ 15 බම්බයක් වගේ ශරීරයෙන් ලෝකේ පනවනවා. මේ ලෝකය ලෝකයෙන්ම නැතිවීම ඒකට හේතු වෙන පරිසම්පාද සිද්ධිය. ඔගොල්ලෝ එක කාරණාවක් දකින්න අපිට නම් අපේ ආයතන ticket නම් දෙන්නේ තියෙන දෙයක් නම් හම්බ වෙන්නත් බෑ හම්බ වෙච්ච දේ තියෙන්නත් බෑ අවස්ථාවට දෙන්න නිරුද්ධ වෙන්න ඕනේ. ditte ditta matta sutte sutta matta කියලා කියන්නේ ඒකයි. මෙන්න මෙහෙම දර්ශනයක් තමයි අපිට බුදුදහම කියලා දකින්න වෙන්නේ කියන කෙනවත් තියාගන්න. කවුරු මොන දෙයක් කිව්වත් ඕගොල්ලෝ හැවටෙන්න එපා. මොකද ඔය මේ වචන ටික මම මතක් කරන්නේ පිළිසිදු බුදුදහම හැටියට. පිටකේ කියනවා. පිටකේ බලන්න. ඉස්තරලා බෞද්ධ දර්ශනය කියන එක ඉලක්ක ගන්න. ඔන්න ඔය ටික පෙනෙනවා නම් ඕගොල්ලන්ට. ඔය වචනේ ඔය ඇදහිමනේ බුදුහම කියපු ටිකනේ. ඕගොල්ලන්ට පේනවා නම් පටිච්චසම්පාදයේ අවබෝධයක් ඇවිල්ලා පටිච්චසම්පාදයේ හරහ මේ ආයතන ටිකේ බලන නිසයි මේ ලෝකෙ පේන්නේ. බාහිර කියලා හම්බෙන දේද ආයතනික හදලයි අපිට පේන්නේ. කින දැනගින් හම්බ වුණොත් හම්බ වෙනවා නම් එදාට ඔබලට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් අපි මේ සතර ගෙවල් ගන්න කෙනෙක්ට ඇවිල්ලා කියලා. එදාට ඔබලු තිබුණා කියන එක අතහැරනවා තියෙනවා කියන කතාව අවස්ථාව හටගන්න ඉඳනවා කියන තැනකට කියනොත් ඒ දර්ශනය ආවෙ හිතන්නේ පරිසම්පාදේ හරහා. මෙන්න මේ තැන ජීවිතය කරගන්න මේතර දකින්න මට්ටමට ගන්න ඒ සඳහා ඔබලන්ට තියෙන සීල සමාධිපද මේ ත්‍රි ශික්ෂාව තියෙන එකටයි. ත්‍රි ශික්ෂාව තියෙන දැන් ත්‍රි ශික්ෂාව ඕනේ එකටයි. මොකද දැන් තමයි වැඩක් තියෙන්නේ. දැන් තමයි කරන්න තියෙන්නේ. මොකකට හරි ඇයි කියලා රකින්නේ කියන එකට උත්තර දෙන්න සමාධියවත් ඇයි සමාධියවත් නෝනින් මෙහෙ කරන්නේ. මොකටද නෝනින් මෙහෙ කරන්නේ කොහොමද නෝනින් මෙහෙ කරන්නේ. මෙන්න මේ සම්මා දිට්ඨිය ඉලක්ක කරගෙන ඒක තියෙන්නේ. මෙන්න මේ දර්ශනය දන්න මට්ටමට දකින්න මට්ටමට ගන්දායි මේ දර්ශනේ තියෙන්නේ. මේ දර්ශනය ජීවිතයේ වෙන විදිහට හිත 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 කටයුතු කරා. මේ ටිකේ ඵලය සීල සමාධි ප්‍රඥා කියන මේ ටිකේ ඵලය තමයි මොකද මේ ටික දකින්න දැට එන. ඊගාවට ඕකපර සෝතපත්යන් සම්මතවස්මන්නේ. සෝතපත්යන් කියන්නේ කල්යාණ මිත්‍ර සද්ධාපසෝන්නේ. සත්පුරුෂ ඇසුරෙන් අපිට අනුමාත්‍යමක් හම්බුණා කියන්නේ සීල සමාධි දෙක තමයි ඔයගලගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ මේ දර්ශනයට අනුව හිතන එක යෝනිසෝමනසිකා. මේ ධර්මතා හතරදී ඔබලන්ට මේ ධර්මතා හතර සෝතාපට්ඨානද කොනෝයි දර්ශනය දක්ින දැක්ක දෙන්න පුළුවන්. ඉතින් අපි අවශ්‍යතාව ප්‍රශ්න හරි ගැටුවහම දවස්ථානෙන් පස්සේ ටිකක් පිටපත් යන මේකට තමයි මේ ඕගොල්ලෝ ටිකක් කතා කරන්නේ. අපි කතා කරගමු ඊට පස්සේ භාවනා කරන දෙයක් කියමු. මට අපෝ කෙටිම කෙටිමෝ කියන්න නැහැ. දර්ශනය ගැන මට කියන්නේ මෙන්න මෙහෙම දර්ශනයක් තියෙන්නේ. ඕක දකින්න මේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ. ඒ හින්දා අහවල් දැන වුණා, අහවල් දේ වුණා, මෙහෙම වුණා, දැන් හරි කියන තැනක ප්‍රකටෙන්න බා. මොකද තමන්ට තේරෙන්න ඕනේ තමන්ට මේ ගැටීම තියෙනවද නැද්ද කියන එක. බලලා තමන් මේක කරා. මේ ඒ ටික තේරෙනවා නේද? ඒ නිසා ඒ ටික කරන්නේ ඒ ටිකට අදාළ ප්‍රතිපදාවක යෑම සඳහා අවශ්‍ය ටික අපි දවල්ට පොඩ්ඩක් කතා කරමු.